අයිබන් කියලා ටෙක් කතා 89 වෙනිදරසරන්ට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම කාලිංග.
මම තෙලින.
මම සදීප. මම දීපික.
සදීපත් ඉන්නවා. පොඩ්ඩක් ඒ දෙන්න Skype එකෙන්ද පොඩි කෝඩිනේෂන් ප්‍රශ්නයක් තියෙනවා.
හරි, අවුලක් නැහැ. මම වැඩි කතා කරන්නේ.
මේ කොහොමද සදීප මේ දවස්වල මොකද දවසින් හොයා ගන්නත් නැහැ, දකින්නත් නැහැ, බිසි තමයිනේ.
ඕකද බොරුවට හරි බිසි වෙලා ඉන්නේ.
අපිට ඒවද කිසි වැඩක් නැහැ, උනාට බිසි. කොහොම හරි මේ අද තමයි තිල්න කාලෙකට පස්සේ ටිකක් කට්ටිය ඉන්නේ එක් කතාවකනේ. දැන් ගොඩක් යන්නේ වන් මෑන් ෂෝ, තනියෙන් ෂෝ, දෙන්නගේ ෂෝ. දෙන්නගේ ෂෝ වලත් වන් මෑන් කතා කරනවා, දෙන්න පරක් වෙනවා. අද පොඩ්ඩක් එක් කතාව ඕගනයිස් විදිහට වැඩක් කරන්න ලැහැත්තුනානේ.
අනිවාර්යයෙන්.
කොහොමතර මේ ගයක් වුණත් අර පිළිවෙලක් එන්න, කාමරයක් පිළිවෙලක් එන්න, ගෑනු කෙනෙක් එන්න ඕන කියනවානේ.
යවනේ.
ඒ වගේ ඩීප් ඇවිල්ලා ඔක්කොම සුද්ධ බුද්ධ ගල්ලා ඔන්න හදලා දීලා දෙනවා. අද ඉස්සෙල්ලම ප්‍රශ්න වලට
පොඩි පිළිවෙලක් වෙලාද?
නෑ, මම නම් පිළිවෙලක් වෙන්නේ නැහැ කවදක්වත්. මාව අර මොකක් හරි කරලා ගන්න වෙනවා. සාමාන්‍ය වැඩ කරන මිනිස්සුන්ගේ මේසේ අවුල්නේ. සදීප දන්නවනේ ඒකනේ. සදීපගෙත් එහෙම.
අපෝ එන්නේ මගේ කාමරේ එහෙම නම් බලන්න එපා එහෙනම්.
මගේ කාමරේ දැක්ක මිනිස්සු ආයෙ එන්නේ නැහැ කාමරේට.
අස්කල්ල තිබ්බම ගාලෙන් අපිට මේ අර වාහනේ අතුරේම හොයාගන්න සෑහෙන වෙලා යනවානේ.
මට නම් අනේ
අම්මා අවුල් වෙලා තිබ්බොත් අග්ගල මේ ගන්න බුලෝ.
ඔව්, මම නම් කියලා තින් කවදක්වත් මගේ වස් කරන්න එපා කියලා. මොකද කවදක්වත් හොයන්න බෑ මගේ වස් කරොත් එහෙම නම්. මහර ප්‍රශ්නයක් එන එමු. මේ ප්‍රශ්නෙකට යනවාද අපි න්ියුස් එකෙන් පටන් ගන්නවද? මේ අපි න්ියුස් එකෙන් පටන් ගමුනේ ඩීප්ස්. මොන ඩීප්ස් දඩඩ බඩ ගාලා දැන් න්ියුස් පේජ් එකට යනවා. කියන්න.
මොනවාද කියන්න තියෙන්නේ? අද හලතින් ආදයක් Facebook එකේ අලුත් වැඩක් පටන් ගෙන තියෙනවා. මේ අසන්ට දැක්කද මන් දන්නේ කට්ට ලින්ක්ස් එම්බෙඩ් කරන්න පුළුවන්. පාවිච්චි කරලා හෙම් බැලුවද? කාලින් ගිය.
ලින්ක්ස් එම්බෙඩ් කරන්න පුළුවන් කියලා කිව්වේ.
ගැන අපි කොහේ හරි ලින්ක් එකක් කමෙන්ට් එකට පේස්ට් කරාම වෙබ්සයිට් එකේ අපි සාමාන්‍ය ලින්ක් එකක් පේස්ට් කරනවා වගේම වෙබ්සයිට් එකේ කොටසකුත් එක්ක මේ පෙන්නනවා.
ඒ කියන්නේ ඇත්තටම මේ වෙබ්සයිට් එකේ කන්ටෙන්ට් එකෙන් කොටසක් කරා අපි කමෙන්ට් එක දාන එකෙත් පේනවා කියලා කියන්නේ. කොහොම හරි මේ ගොඩක් කට්ටිය මේ Google Plus සහ Facebook අතර ලොකු ප්‍රශ්න නේද? හැබැයි හොඳ දෙයක් ඇවිල්ලා තිනවා මේ Google Plus වලට නම් තියෙන. හොඳ දෙයක්ත් වගේම නරක දෙයක්ත් තියෙනවා. මේ Google ලා කියලා තිනවා මේ වෙන නම් වලින් ව්‍යාජ නම් වලින් හදන ප්‍රොෆයිල් සහ අර තමන් පාවිච්චි කරන නම්, මේ කියන්නේ තමන්ගේ ඇත්ත නම නොවන ප්‍රොෆයිල් කියලා ඒගොල්ලන්ට තේරුණාත් ඒක අයින් කරනවා කියලා. හැබැයි මෙතන මහා ලොකු බහැනක දෙයක් තියෙනවා තිනන. දැන් අපේ Gmail තියෙනවා, එතකොට අපේ calendars ටික තියෙනවා, YouTube තියෙනවා, ඔය ඔක්කොම තියෙන අපේ Gmail එකේනේ. ඉතින් ඕකෙම කොටසක් තමයි එතකොට Google Plus එකත්.
Google Plus එක නැති කරනවා කියන්නේ ඉතින් Gmail නිකන් අපේ හැමදේම නැති වෙලා නැත්තත්
තියෙනවා. ඔව්, මාර සීන්යක් වෙන්නේ. හැබැයි ඉතින් එක අතින් හොඳයි, ලංකාවට පුදුම ආසාවක් තියෙනවා අර විනායක නම් දාගන්න, විනායක profile වලින් දාගන්න. රටේ නැති මෝඩ නමක් දාගෙන ඉන්න, තමන්ගේ නම කියන්නේ ලැජ්ජයි. කියන්නේ අම්මලා තාත්තලා දාපු නම දාගෙන ඉන්න ලැජ්ජ කට්ටි
ඉන්නවනේ.
ඉතින් ඒ අයට පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා තමයි වෙන්නේ. මොකද කැපුවොත් එහෙම තිබ්බ මේල් ඔක්කොම ටික නැති වෙනවා. ඊට අමතරව Google ලා තවත් කියලා දෙනවා මේ brand names තාම පාවිච්චි කරන්න එපා කියලා. මොකද brand names වලට ඒගොල්ල වෙනමම සර්විස් එකක් දෙනවා ඒකට එනකන් ඉන්න කියලා.
Personal profile හදන්න එපා කියලා මේ
ඉතින් මං හිතන්නේ ප්ලස් ටිකක් පිළිවෙලට කරන්න හදනවා ගැනික. තව මං හරි කැමති දෙයක්, මං හිතන් ගිය සතියේ එපිරි සතියේත් කිව්වා ෆොටෝ එක ටැග් කරා අපින් අහනවා ටැග් කරා කියලා. ඒක නම් මාර වටන ෆීචර් එකක් තමයි. මේ සදීපටත් ප්ලස් එකක් තියෙනවනේ.
ප්ලස් එකක් තියෙනවා තාම. ඉතින් මම වැඩක් ගත්තේ නැහැ. මම ඔය ගොඩක් දේවල් වලින් වැඩක් ගන්න ටිකක් කල් ගිහින්.
මේ Google ගැන කියනකොට කලින් ගියා තව දෙයක් මම දැක්ක. Google Labs අයින් කරන්න යනවා කියලා කතාවක්.
ඔව්, Google Labs කරන්න යනවා. ඒගොල්ලෝ Google Labs කියන එක අයින් කරනවා. දැන් මයිද අවුරුදු ගානක් තිස්සේ ආපු එකක් නේ.
කලින් මේ Google Labs වල තිබ්බ, ඒ කියන්නේ දැන් අපි apps ආපු කාලෙම දාගත්තු මේ apps වල තිබ්බ හොඳම extensions ටික ඒගොල්ලෝ Gmail වලට add කරා නේද?
ඔව්. හැබැයි වෙනම දෙයක් ඒගොල්ලෝ කියලා තියෙනවා. දැන් අර Google Gmail ඇතුලේ තියෙන apps ඒව ගැන බය වෙන්න එපා. ඒගොල්ලෝ apps අර main site එක තමයි වහන්නේ කියලා. නමුත් අර අපි add කරගත්ත extension මොන හරි තියෙනා නම් Google apps වලින් ප්‍රශ්නයක් නැහැ කියලා.
ඔව්. අරත් මේ හුඟක් වැදගත්ම දේවල් ටික ඒගොල්ලෝ Gmail වලටම integrate කරලා තියෙන දැනටම.
ඔව්. ප්‍රශ්නෙකට එනක් නැත්තම් සදීපර දාලා තියෙන එක ගැන අපි කතා කරනවා. සදීප පොඩි දෙයක් දාලා තියෙනවා. මේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ සදීප 4G කියන්නේ මොකද්ද, LTE කියන්නේ මොකද්ද. එතකොට මේ 21 Mbps, 100 Mbps, 96 Mbps අද කාලේ ලොකු නොම්බරනේ ප්‍රශ්නේ.
ඔව්
ඇත්තනම්
ලොකු
මේ
නම්බර
ලංකාවේ
තියෙනවා.
මේ 4G වල තත්ත්වය මොකක්ද? තාම ලයිසන් දීලත් නැහැ කාටවත්, මේ ෆ්‍රීකවන්සි වල කේට් කරලත් නැහැ. මේ ඉතින් මොකක් වෙයිද අපිට, මොන වගේ ෆ්‍රීකවන්සියක් හම්බෙයි කියලා සදීපට හිතෙන්නේ? 3G නෙට්වර්ක් එකක් පාවිච්චි කරන්න කියයිද?
දැනට නම් ගොඩක් වෙලාවට ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. දැනට කට්ටිය කරන්නේත් ඒකම තමයි. ඒ කියන්නේ දැනට අර 21 2.1
ඔව් 2000
GHz band එක
ඔව්
තමයි පාවිච්චි කරන්නේ ඔය 4G testing වලටයි, 3.75 ඒ වටයි. මං කල්පනා කරේ අර අපි මේ වගේ දේවල් ගැන දිගටම මේකෙන් කතා කරනවද නැද්ද, ඒ වගේ කතාවක් තමයි.
නෑ ඒක හොඳයි නේද, හැමදාම නැත්තම් මේ ප්‍රශ්නම කතා කරලා ගොඩක් බෝරින් වෙනවා. එකම ප්‍රශ්න ගොඩක් වෙලාවට එන්නේ. තව තව අපිට චෝදනක් තියෙනවනේ Google chat room එකේ ප්‍රශ්න ගන්න නැහැ කියලා. ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් කියන්න වෙනවා. ඉතින් අපි chat room එකට හැමතිස්සෙම ප්‍රයෝරිටි දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අර සතියකට විතර කලින් ඉඳන් ප්‍රශ්න ඉදිරිපත් කරලා බලන් ඉන්නවනේ. ඒ අයට පොඩ්ඩක් ඒ කියන්නේ ඊමේල් වලින් SMS වලින් එපෝ. ඉතින් ඒ අයට පොඩි chance එකක් දෙන්න ඕනේ. තවත් ඉතින් අපි අතින් මගහරිච්ච ප්‍රශ්න ඇති. මොකද අපේ ප්‍රශ්නේ එන document එක පුදුම විදියට organize document එකක්. tag ගාලා ප්‍රශ්නයක් හොයාගන්න පුළුවන්. හැමදාම හරි යටින් start කරන ඉඳන් උඩ ඉන්න කට්ටියට පොඩි අසාධාරණයක් කරනවා. ඉතින් ඒවා පොඩ්ඩක් මැඩපවත් ගන්න අද පොඩ්ඩක් අපි පිළිවෙලට කතා කරන ප්‍රශ්න list කරගෙන ඒ වගේ පොඩි organization පාරක් දාලා තියෙනවා. ඉතින් ඕක කරන්නේ නැත්තේ. ඉතින් සදීප අපි අර ඔය කතා කර කර හිටිය මාතෘකාවට ගියොත් එහෙම දැන් මේ LTE ඒ කියන්නේ 4G වලට යන මේ LTE ඇත්තටම 4G නෙමෙයි නේද සදීප? ඒක මේ
4G ඔව් 4G කියන ඩෙෆිනිෂන් එකට මේ අයිති වෙන්නේ නැහැ LTE. දැනට තියෙන විදිහට LTE advance කියන එක තමයි 4G වලට අයිති වෙනවා කියලා මේ
කියන්නේ.
ITU එකෙන් කියලා තියන්නේ.
හැබැයි ඒක පොඩ්ඩක් මේ කට්ටිය අඬලා, මාකටිං කට්ටිය නහයෙන් අඬලා 4G කියන්නේ.
අනේ කමන්නේ අපි LTE එක කියන්නම් කියා වලට 4G කියන්නම් කියාගෙන ඉන්නවා. මං කල්පනා කරේ කාලින්ග මේ අපි කෙලින්ම LTE වලට බහින්න නැතුව මේ ඔය වටේ පිටේ තියෙන එක එක නොඑක් ජාතියේ වචන සෙට් එකක් තියෙනවානේ. මං හිතන්නේ අපේ ගොඩක් කට්ටිය අහලා තියෙනවා මේ CDMA කියන්නේ මොකද්ද අර ඒ වගේ ප්‍රශ්න. ඒකින්ද මං ඔය ඒ ඒ ගැන පොඩි විස්තරයක්ෙන් අද පටන් ගන්නද කියලා. එතකොට අපි ටික ටික ඉදිරියට යනකොට වෙනත් ඒව ගැන කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි
සතිපතා පන්තියක්. හැබැයි සදීප සතිපතා එන්නේ නැතිඳ පන්තිය පොඩ්ඩක් මිස් වෙන්න
පුළුවන්. ඔව් ඒවා එහෙම තමයි.
ඒ කියන්නේ අපි දිගටම කරන් ඉන්න පන්තියක් එන්න ළමයින්ට අහන්න පුළුවන්. එන සදීප අපි ඉස්සෙල්ලා පටන් ගමු මේ ලංකාවේ මොබයිල් පටන් ගත්ත තැන ඉඳන්. මොනවාද මුලින්ම ආවේ, මොනවාද මේ ඇනලොග් ඩිජිටල් කියන්නේ, මේ දෙකේ වාසි අවාසි මොනවාද නේද? ඉස්සරහට සාක්කු
දෙකේ කාලින්ගට මම හිතන්නේ ඒක කරන්න පුළුවන්. කාලින්ග බ්ලොග් එකෙත් ලියලා තිබ්බනේ.
ඒ වනේ සදීප මොබඩ ගන්න මං ඉතින් බ්ලොග් එක මගේ ඉතින් ජංගම දුරකථන ඉතිහාසය කියන්නක. එතකොට ඕක මම හිතන්නේ ඕක හදලා දේ. ඉතින් මං ඕ ඒ ලෙවල් ගන්න කාලෙද කොහෙද මම හිතන් ටිකක් සාමාන්‍ය මට්ටමට මේ ජංගම දුරකථන ටික ප්‍රසිද්ධ වුණා මේ අර පෙරගෙවම සම්බන්ධතාව. ඒක ප්‍රීපේඩ් කනෙක්ෂන් කියන එක. ඉතින් ඒ කාලේ තිබ්බේ කෝල් ලින්කුයි සෙල්ටෙලුයි මට මතක විදිහට ඒ දෙක විතරයි. ඔය දෙගොල්ලෝ මිටි අර ඇනලොග් කාලේ ෆෝන් එක සාක්කුවට දැම්මම කලිසම හැලෙන වගේ කාලේ සහ ගඩොල් බාග අතර තමයි හිටියේ. ඕගොල්ලන්ගේ සිස්ටම් එකේ තිබ්බේ මට මතක විදිහට ඊටැක්ස් හරි මොකක් හරි ගන්න නේද සදීප?
ඔව් ඒ දෙගොල්ලෝම ඒ කියන්නේ සෙල්ටෙලුයි කෝල් ලින්ක් කියන කට්ටියයි දැනට හට්සන් කියලා තියෙන කම්පැනි එක. ඒ දෙගොල්ලෝම පටන් ගත්තේ ওই ඊටැක්ස් කියන සිස්ටම් එකෙන් තමයි.
ඔව් ඒක ඇනලොග් සිස්ටම් එකක්. ඇනලොග් කියලා කිව්වහම අර එකේ බින්දු නෙමෙයි, අර නිකන් අපිට ওই කැසට් වල තියෙනවා වගේ, රේඩියෝ චැනල් ඇහෙනවා වගේ, ටීවී පේනවා වගේ එකේ. ඉතින් ඒ කාලේ මං ඉස්සෙල්ලම ගත්ත ෆෝන් එක මට මතක විදිහට ඇත්තටම ගත්තේ නැහැ. ඉතින් ගෙදර ටඬලා බැඳලා පුදුම දුකක් ඉඳලා අතේ දින සතේ දක්වා බඩක් කන්න නැතුව ඔන්න ෆෝන් එකක් ගත්තා. ඒකත් අර පාවිච්චි කරපු ෆෝන් එකක්. මට මතක විදිහට මයික්‍රෝ මොටරෝලා ටැක් 2ද මොකද්ද කියලා එකක්. ඒකේ තමයි සදීපර අටේ ඉලක්කම් වෙනකොට යන්තම් අකුරු පේන එකක් තිබ්බේ.
ඔව්
අකුරු පේනාට අමතර ඒකේ ඩිස්ප්ලේ කැවිල්ලා අර මේ ෆ්ලොරසන් ඩිස්ප්ලේ එකක් තියෙන්නේ.
ඔව්
ඉතින් කොහොම හරි ඕකක් තමයි පාවිච්චි කරේ. ආවත් 13යි ගියත් 13යි කෝල් එකක් කරනකොට කකුල් දෙකේ නම් ගැහෙනවා. ඒ බැටරි දෙකක් අරන් යනකොට මොකද සාමාන්‍ය උදේ බැටරි දැම්මොත් එහෙම හවස වෙනකොට බැටරි බයිනවා. ගෙදරට ආවම සිග්නල් නැහැ. එච්චරයි. ඒක තමයි එච්චර ළඟ තමයි මං ඉඳලා දෙන්නේ ගොළුමට. ඉතින් ඊළඟට කොහොම කොහමරි ඔය කට්ටිය පොඩ්ඩක් මොබිටෙල් එහෙම ඊට පස්සේ ආවා ඩය ආ මොබිටෙල් ආවට පස්සේ මොබිටෙල් පොඩ්ඩක් ඒගොල්ලොත් ආවේ මේ ඇම්ස් කියන ටෙක්නොලොජි එකෙන් ඊටෙක් නෙමෙයි ඒගොල්ලෝ ආවේ නේද සදීප
ඔව් ඒගොල්ලෝ ඇම්ස් කියන ටෙක්නොලොජියෙන් ආවා.
ඔව් ඇම්ස් කියන ඒකත් ඇනලොග් ටෙක්නොලොජි එකක්. හැබැයි මේගොල්ලෝ මේ ඇම්ස් ටෙක්නොලොජි එක ඇමරිකාවෙත් පාවිච්චි වෙච්ච ටෙක්නොලොජි එකක්. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඒ කියන්නේ AT&T ඇමරිකාවේ සමාගම් මේ පාවිච්චි කරේ මේ ඇම්ස් කියන ටෙක්නොලොජි එක. ඉතින් ඒගොල්ලොන්ට ඕමනා වුණා මේ නෙට්වර්ක් ඩිජිටල් වලට මාරු කරන්න. මොකද මේ ඩිජිටල් කරාම ගොඩක් වටිනා දේවල් එනවා. මේ ස්පෙක්ට්‍රම් මැනේජ්මන්ට් ගැන එහෙම සදීප කියයි මේ channel බේරගන්න users ලා වැඩි කරගන්න ඕනේ හින්දා ඉතින් අනිවාර්යෙන් ඩිජිටල් වලට මාරු වෙන්න ඕන. මොකද මේ විශේෂ සේවාවල් ලබා දෙන්න ඕනේ. ඉතින් ওই අතරෙම ඩයලොග් ආවා. ඒගොල්ලෝ කෙලිම GSM වලින් මම පටන් ගත්තේ. ඒගොල්ලෝ තමයි මම හිතන්නේ first digital network එක නේද සදීප?
ඔව් ඩයලොග්. ඔව් ඩයලොග් පටන් ගත්තේ GSM වලින් තමයි. GSM තමයි ඇත්තටම පළවෙනි digital system එක. එතකොට අපි ඔය පරම්පරාවල් ගැන කියන 1G 2G කියන කතන්දරේ එන්නේ එතන ඉඳලා තමයි. ඒ කියන්නේ analog ඒවා ටික 1G කියලා දැම්මා. එතකොට ඩිජිටල් වුණාට පස්සේ ඩිජිටල් සිස්ටම්ස් එක තමයි අපි 2G කියලා කියන්නේ.
ඔව් ඉතින් කොහොම හරි ඕගොල්ලෝත් ආවට පස්සේ මොබිටෙල්ලට ඕන වුණා. මොගල් මොබිටෙල්ලගේ ඩිජිටල් වලට මාරු වෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද ෆෝන් ඔක්කොම මාරු වෙන්න ඕනේ. ඒක නිසා ඒගොල්ලෝ පොඩ්ඩක් මෝඩ වැඩක් කරා. මම හිතන්නේ ඒ කාලේ DMs කියන සිස්ටම් එකකට මාරු වෙන. ඒ කියන්නේ ඇනලොග් එකම ඩිජිටල් උයි දෙකම තියෙන ෆෝන්ස් එන විදිහට. ඒ කියන්නේ ඇනලොග් අයට නෙට්වර්ක් එක පාවිච්චි කරන්න පුළුවන්. ඩිජිටල් තියෙන අයට ඩිජිටල් ඒරියා එකේදී ඩිජිටල් වැඩ කරලා ඩිජිටල් නැත්නම් ඇනලොග් වලට මාරු වෙන්න කරා. මම හිතන්නේ ඒක මෝඩ වැඩක් වුණේ සදීපගේ අදහස මොකක්ද?
ඒක ඇත්තටම මේ අර ලෝ කොස්ට් විදිහට ඒ කියන්නේ තිබුණ තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වලින්ම ඩිජිටල් අර ඩිජිටල් පහසුකම් ලබා දෙන්න කරපු ට්‍රයි එකක් තමයි. ඒ කියන්නේ ලොකු මොනවාද ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න නැතුව ඒක ලේසියෙන් කරන්න පුළුවන්කම තිබුණා. ඒක තමයි ඒකට නම් හේතුව තියෙන්නේ. ඊට පස්සේ අපේ TRC එකෙන් වගේ TRC එකෙන් තමයි රෙගුලේෂන් එක ආවේ හැම නෙට්වර්ක් එකක්ම ඩිජිටල් වෙන්න ඕනේ කියලා. එතකොට ඊට පස්සේ තමයි ඇත්තටම ඒ කියන්නේ පියෝලිම ඩිජිටල් වෙන්න ඕනේ කියලා. එතකොට තමයි හැමෝටම GSM වලට මාරු වෙන්න සිද්ධ වුනේ.
ඔව් කොහොම හරි ඉතින් අන්තිමට මොබිටෙලුත් GSM වුණා. හැමෝම GSM වලට අන්තිමට මාරු වුණා. දැන් ඉතින් අපි සියල්ලම ඉන්නේ GSM. අනික මේ GSM කියන ටෙක්නොලොජි එක වර්ල්ඩ් වයිඩ් ස්ටෑන්ඩඩ් එකක් හැටියට තමයි තියෙන්නේ මේ ජපානයේ වගේ රටවල් ඇරුණාම.
ඔව් ඒගොල්ලෝ ඇත්තටම GSM වෙන්න කලින්ම ඔව් GSM වලට මොනවාද සමකාලීන සිස්ටම් එකක් තමයි අතරම GSM වලට කලින් මේගොල්ලෝ ඩිජිටල් කරණේ වුණා. ඒකයි වෙලා තියෙන්නේ. එතකොට කොරියා වගේ රටවල GSM වලම වෙන වේරියන්ට් එකක් තමයි, يعني වෙනත් වර්ගයක් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් සහිතව තමයි තියෙන්නේ. මම කාලින්ග මේ කල්පනා කරේ මේ ඔය මොබයිල් සිස්ටම් ගැන කතා කරනකොට හැමෝම ඔය කියනවනේ CDMA කියලා වර්ගයක්.
ඔව්
මේ මොකද්ද මේ CDMA සහ මේ MA කියන කතන්දරයේ මුල සුළු මුල කියන්න තමයි හැදුවේ.
ඔව්
එතකොට අපිට ටික ටික එක එක ටෙක්නොලොජි ගැන කතා කරන්න පුළුවන් වෙයි.
ඔව් නිදා ගන්න කට්ටිය ඉන්නා නම් නිදා ගන්න පුළුවන්. මම හිතන්නේ කට්ටියට බෝරින් වෙන්නේ මොනවද මේ CDMA කියන්නේ මොනවද කියලා. අපි ඉතින් සරලව කියමුනේ සදීව.
ඔව් ඒක තමයි. දැන් ඇත්තටම CDMA කියලා කියන්නේ ඔය කෝඩ් ඩිවිෂන් මල්ටිපල් ඇක්සස් කියන කතන්දරේ. ඔය මල්ටිපල් ඇක්සස් කියලා කියන්නේ අපේ රේඩියෝ ෆ්‍රීකවෙන්සි එකක් හරි අපේ මොනවාද අපේ තියෙන රේඩියෝ ස්පෙක්ට්‍රම් එක යූසර්ස්ලා ගොඩක් එකවර පාවිච්චි කරන්න කරන්නේ කොහොමද කියන එක තමයි ඒකේ තියෙන්නේ මල්ටිපල් ඇක්සස් කියන එකේ තේරුම. එතකොට අපේ පරණ සිස්ටම්ස් ඒ කියන්නේ ඔය කලින් අපි කතා කරපු ඇම්ප්ස් එතකොට ETECS වගේ සිස්ටම් පාවිච්චි කරේ FDMA කියලා එකක්. ඒගොල්ලෝ ඒ කියන්නේ ෆ්‍රීකවෙන්සි ඩිවිෂන් මල්ටිපල් ඇක්සස් කියලා එකක්. ඒගොල්ලෝ කරන්නේ එක එක යූසර්ස්ලට එක එක ෆ්‍රීකවෙන්සි තමයි දෙන්නේ. ඒගොල්ලන්ට අදාළ බෑන්ඩ් එකේ එක එක ෆ්‍රීකවෙන්සි තමයි දෙන්නේ. එතකොට ඒක ෆ්‍රීකවෙන්සි ඩිවිෂන් මල්ටිපල් ඇක්සස්. දැන් මේ CDMA කියන එකේදී එහෙම එක එක්කෙනාට එක එක ෆ්‍රීකවෙන්සි දෙන්නේ නැහැ. හැමෝටම තියෙන එකම ෆ්‍රීකවෙන්සි එකම තමයි, එකම බෑන්ඩ් එකම තමයි. ඒගොල්ලන්ට වෙන වෙනම කෝඩ්ස් තියෙනවා. එතකොට කෝඩ් ඩිවිෂන් මල්ටිපල් ඇක්සස් කියන එකේ තේරුම ඒක තමයි. එතකොට එක එක්කෙනාට පුළුවන් වෙන්නේ
ඒක සරලව පොඩ්ඩක් කිව්වත් එහෙම සදීප දැන් අපේට තේරෙන විදිහ දැන් අපි රේඩියෝ චැනල් ගත්තාම කියන 88.8 මොඩ් FM ඔයගේ කියනවනේ YFM මානවන අර මොකද 96 මොකද්ද ගහන්න ඔයගේ අර කියන්නේ දැන් EFM නම් 100.4 කියනවා වගේ
ඉස්සර ඒ වගේ තමයි.
ඔය ඉස්සර
අර FM බෑන්ඩ් එක ගොඩක් channel බා පාවිච්චි කරන්නේ තම තමන්ට වෙන වෙනම පොඩි පොඩි frequency එකක් වෙන් කරගෙන. ඒක FDMA.
ඔව්. ඒකේ අර පොඩ්ඩක් ඔය ටික පැහැදිලිම කරොත් දැන් ඉස්සර උනේ අර චැනල් මොබයිල් ප්‍රොයිල 4 දෙනෙක් හිටියොත් එහෙම ඔය රේඩියෝ චැනල් වගේ ඒ අයට මේ ෆ්‍රීකවෙන්සිස් 4ක් ඒ කියන්නේ ඔය 88.9 වගේ තියෙනවා. නමුත් මේ CDMA වගේ ටෙක් ඔය ආවහම උනේ ඇත්තටම මේ 88.9ම ඔක්කොටම පාවිච්චි කරන්න පුළුවන්. නමුත් එක එකයි වෙන වෙනම ඉන්නේ මේ කෝඩ්ස් වලට වෙන් කරලා තියෙන හින්දා.
ඔව් ඒක තමයි ඇත්තටම ඔය CDMA කියන එකේ තේරුම වෙලා තියෙන්නේ.
ඇත්තටම ගත්තොත් 3G කියන්නේ CDMA ටෙක්නොලොජි එක.
ඔය CDMA වලින් අපිට ගොඩක් ටෙක්නොලොජි තියෙනවා. එතකොට ඔය සන්ටෙල්ලා එහෙම අපිට දෙන එකයි බෙල් ටෙල්. එතකොට SLT CDMA ඒ කියන ඒවාත් ඔක්කොම ටික ඔය CDMA ටෙක්නොලොජියකින් තමයි වැඩ කරන්නේ. එතකොට 3G වල වෙනස තමයි ඔය WCDMA කියන එක. වයිඩ් බෑන්ඩ් CDMA කියලා. ඒ කියන්නේ ටිකක් ලොකු බෑන්ඩ් එකක් තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් අපේ රටේ පාවිච්චි වෙන්නේ මේ පාවිච්චි වෙනවා මෙගාහර්ට්ස් 5ක විතර බෑන්ඩ් එකක් එක සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගේ. එතකොට අපි 4G වලට හරි LTE වලට හරි යනකොට මේ CDMA වලට වඩා වෙනස් ටෙක්නික් එකක් තමයි මේ බෑන්ඩ් එක පාවිච්චි කරන්නේ. පාවිච්චි කරන්නේ OFDMA කියලා. අතන මේවා ඉතින් ගොඩක් බරපතල කතන්දර. ලේසින් කියලා ලේසින් අර මොකුත් පින්තූරයක්වත් සටහනක්වත් නැතුව කියන්න ටිකක් අමාරුයි. අපි ට්‍රයි එකක් දාලා බලමු ඉදිරි සතිය වලත් මේවා ටික ටික විස්තර කරන්න පුළුවන්ද කියලා.
එහෙනම් අදට කරන කට්ටිය නිදා ගන්න කලින් අපි චුට්ටි ප්‍රශ්නෙකට ගිහිල්ලා
ඒක තමයි.
ඔව්. අපි දෙමු ඩීප්ස්ට ප්‍රශ්නේ තෝරන්න මොකද තිලින වෙන වැඩ. ඩීප්ස් තෝරන මයික්‍රෝෆෝන් එක.
අපි ෆෝන් ගැන කතා කර කර හිටපෙන්ද අපි ෆෝන් ගැන තියෙන ප්‍රශ්නෙකටම යමුද? ප්‍රශ්නයක් තියෙනවා Nokia ෆෝන් එකකට ඔබේ කොහොමද මේ ලංකාවේ ලැප් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා එකක කරන්න පුළුවන්ද කොහොමද කරන්න කියලා හර තියෙනවා.
බෝලේ සදීපට
මේකේ මම ඇහුවේ අර Nokia 588 OVI maps වලින් ලංකාවේ එක ඩවුන්ලෝඩ් කරන්න කොහොමද කියලා නේද? ඇත්තටම OVI maps වල ලංකාව දැනට ලොකුවට සපෝට් කරන්නේ නැහැ. දැනට අපිට හම්බ වෙන්නේ පාරවල් ටිකක් තියෙන map එකක් තමයි. මේ map එකේ ඉතින් ඉන්නම වෙනවා. වෙන map අපිට මේ කියන්නේ වෙන ලංකාවේ map මේ OVI format එකට convert කරන්න program උත් මට නම් දැකලා නැහැ. එහෙම එකක් තිබුණොත් අපිට convert කළා ඒ කියන්නේ OVI කියලා OVI maps වල format එකට convert කරන්න පුළුවන් වුණොත් format කළා දාන්න පුළුවන්. හැබැයි මම නම් තාම දැකලා නැහැ එහෙම එකක්. කලින් එහෙම එකක් හම්බෙලා තියෙනවද දන්නේ
නැහැ. මං ඉතින් සාමාන්‍යයෙන් Symbian සහ Nokia කියන දෙක ගැන කිසිම උනන්දුවක් නැති නිසා
උත්තර දෙන්න. ඒකෙන්ද මට නම් හිතෙන්නේ දැන් OVI maps වල ලංකාව support කරනකම් බලන් ඉන්න නැතුව අපිට පුළුවන් ඔය phone එකේම Google maps වගේ එකක් පාවිච්චි කරන්න.
මං හිතන්නේ සතියේ Google Maps දැන් අර මන් දන්නේ මම නම් දැන් මේ කාර් එක යනකොට නම් පාරක් හොයාගෙන කාන්වක තහන්නේ Google Map එකෙන් තමයි හොයාගන්නේ. මේ වෙනකන් නම් වැරදිලා නැහැ.
ඔව් මේ දැන් ටික සෑහෙන හරියකින් දෙනවා. මේ දැන් ඇත්තරම අර
one way කතන්දරත් ගොඩක් දුරට අප්ඩේට්.
ඔව් අර Google ලගේ තියෙනවනේ Map Maker කියලා එකක්.
ඔව්.
දැන් ඒකෙන් මං හිතන්නේ අපේ කට්ටිය ගොඩක් අප්ඩේට් කරලා තියෙනවා මේ කලින් වැරදියට තිබුණේ. ඒකින්ද තමයි ඒක මේ ওই තරම් ඉක්මනට අප්ඩේට් වෙලා වැඩ කරන්න
බලන්නේ. ඒක ඇත්තටම මේ මැප්ස් හදන කට්ටියට ගොඩක් ස්තුති කරන්න ඕනේ නේද? ගොඩක් ওই ලංකාවේ කට්ටිය ගොඩක් දන්නේ නැහැ Google Map පාවිච්චි කරනකොට මේවා කොහොමද දෙන්නේ කියලා. මේවා ඇත්තට වෙන්නේ මේ contribution, ඒ කියන්නේ volunteer contribution එක එක පාවිච්චි කරන කට්ටියම එයා ඒකට දත් එකතු කරලා එයාගේ කාලය මේ ධනය මයි ධනයත් යනකොට ඕක නිකන් ඉන්නකොට ඒ වගේ දේවල් මහන්සියලා මැප් හොයාගෙන GPS link code නැත්නම් අරගෙන හදන එක. ඒක ලොකු සේවයක් නේද?
ඔව් ඒකට ඉතින් කැප වෙලා වැඩ කරන කට්ටිය ඉන්නවා ගොඩ උනන්දුවෙන්. ඒකේ ප්‍රයෝජනේ තමයි අනිත් කට්ටිය නිකම් ඉඳලා අරගන්නේ.
ඔව්. තවත් ප්‍රශ්නයකට යමු. ෆෝන් ප්‍රශ්නයක් මගහැරලා තව මොන හරි යම් මන් දැක්ක ටිකක් ඉන්ට්‍රස්ටිං පොඩි සබ්ජෙක්ට් එකක් තියෙන ප්‍රශ්නයක් තියෙන මේ IPS ස්ක්‍රීන්ස් කියන්නේ මොනවද කියලා. මම දැන් සදීපත් ඒකට පොඩ්ඩක් කැමතියි කතා කරන්න.
කාලිංග කතා කරන්නේ.
ප්‍රශ්නය කියමුද ඩීප්ස් බලන්න.
ප්‍රශ්නේ තියෙන්නේ IPS alpha LED LCD panel එකක් කියන්නේ මොකද්ද?
ඔව් මම හිතන්නේ අපි ඔය LCD සහ මේ LED panel කියන දෙක අතර විස්තරේ නම් ගිය හැම සති දෙක තුනකට සැරයක්ම වගේ කතා කරනවා නේ සදීප්.
ඔව් ඒක වෙනුවට සරලව
කියන්නේ. සරලව කිව්වොත් ඔය කොයි දෙකම LCD තමයි රූප පෙන්වන්නේ. පිටිපස්සෙන් එන ආලෝකය කියන්නේ LCD panel එකට තනියෙන් ආලෝකය නිකුත් කරන්න හැකියාවක් නැහැ light එකකට වගේ. ඒක ඇත්තටම තියෙන ක්‍රිස්ටල් එකක් පැත්ත හැරෙන එක තමයි වෙන්නේ ආලෝකය එවනවද නැද්ද කියන එක අතර තමයි. ඒ එවනවද නැද්ද කියන එක අතර තියෙන්නේ පිටිපස්සේ එන ආලෝකය තමයි එවනවද නැද්ද කියලා තීරණය කරන්න. ඉතින් මේ දෙකටම තියෙන එවන ආලෝකය තමයි LED ද නැත්නම් ෆ්ලෝරසන් CFL වගේ එකක් තියෙන එක TCFL හරි මොකක් හරි එකක් නේ සදීප.
ඔව් CCFL කියලා කියන්නේ අතරම කෝල් කැතෝඩ් ෆ්ලෝරසන් ටියුබ් කියලා තමයි කියන්නේ.
ඔව් ඒකේ වෙලා තියෙන ඇත්තනම ওই CFL බල්බ් දෙක ගොඩක් වෙලාට ඒ තියෙන LCD එකේ උඩ සහ යට. එතකොට ඉතින් ওই දෙක හරහා අර ඩිෆියුසර් එකක් හරහා තමයි LCD එකේ දිගටම අපිට ආලෝකය එන්නේ. එතකොට ඒ අතරේ තියෙන LCD එකක් LED වල ක්‍රම දෙකක් තියෙන එකක් තමයි edge lighting, අනිත් එක back lighting කියලා. ඒකේ වෙන්නේ ඇත්තනම LCD එක පිටිපස්සෙන් LED බල්බ් ගොඩක් තියෙනවා. අර edge lighting කියන එකේ තියෙන අර CCFL එක වගේම අයින දිගේ විතරයි තියෙන අර ගොඩක් තින් LCD TV හැම නේවැ LED කියලා කිව්වට ඇත්තනම ඒවා LCD backlight එකේ LED මේකේ වාසි දෙකක් තියෙන එකක් තමයි විදුලිය බලය වැය වීම ටිකක් අඩුයි LED වල මේ LCD කියන්නේ CCFL තියෙන ඒවාට වඩා. ඊට අමතරව brightness color temperature එහෙම ටිකක් මේ ගොඩක් improvement තියෙනවා LED වලදී. ඉතින් ඔය කෝක කරත් මේ LCD panel වලත් වර්ග තියෙනනේ. මට හරියටම ඔක්කොම වර්ග නම් මතක නෑ. මේ TN කියලා දිනවා මොකක් twisted නෙමටික් හරි ඊට පස්සේ MBA කියලා තියෙන අර මල්ටි ඩොමේන් වර්ටිකල් ඇලයින්මන්ට් මොකද්ද කියලා ඊට පස්සේ PVA ද මොකද්ද නේද සදීප ඔන්න ඔයගේ මාත් ඉතින් එච්චරව දන්නේ නැහැ ඔයගේ ලිස්ට් එකක් තියෙනවා ඔය අතරේ තවත් එක ටෙක්නොලොජි එකක් තමයි මේ IPS කියලා කියන්නේ මේ IPS කියලා කියන්නේ LCD පැනල් හදන ටෙක්නොලොජිය මම මතක විදිහට මේක ගොඩක්ම හදන්න උත්සාහ කරේ හිතාචිද කොහෙද ඒක ගොඩක් කරන්න හැදුවේ මේ අර ස්ක්‍රීන් වල ඇංගල් වලින් බලනකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා කලර්ස් වෙනස් වෙනවා දැන් අපි ඒ කියන්නේ viewing angle එක කියලා කියන්නේ LCD එක ගොඩක් වෙලාවට කෙලින්ම බලනකොට පේනවා වගේ නේද පැත්තකට ගියාම මේ කලර්ස් වෙනස් වෙනවා පොඩ්ඩක් ඒ වගේ වෙනවා තව එකක් තමයි fast motion තියෙනවා නම් පොඩ්ඩක් LCD TV වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ motion එක blur වෙනවා සහ අර මේ pixel එකකින් pixel එකකට මේක ඇත්තටම කියන්නේ අර leak වෙනවා කියලා leaking වෙනවා කියලා මට මතක විදිහට මේ IPS ඒ කියන්නේ පැනල් එකේ තියෙන in plane switching හරි මොකක් හරි කියලා වට හරියට මතක නැහැ.
ඔව් IPS කියලා කියන්නේ මේ in plane switching කියන එක තමයි. අපේ සාමාන්‍ය LCD දැන් LCD වල මේ ඇත්තටම අර කිව්වා වගේ අර liquid crystal එක කියන්නේ crystal එක කරකවන්න තියෙන electrode දෙක තියෙන්නේ එකක් පැනල් එකේ ඉස්සරහා පැත්තේ අනිත් එක පිටිපස්සේ. එතකොට ඉස්සරහා තියෙන එක ඇත්තටම මේ ඉලෙක්ට්‍රිකල් කන්ඩක්ට් කරනවා. ඒ කියන්නේ විද්‍යුතය ගමන් කරනවා. ඒ වුණාට විනිවිද පෙනෙන ඉලෙක්ට්‍රෝඩ් එකක් තමයි තියෙන්නේ. එතකොට ඒකේ අවාසි තියෙනවා අර කිව්වාගේ අර viewing angle එක අඩුයි. ඒ වගේම අර ඇතුලෙන් දැන් ඕක අපි විනිවිද පෙනෙනවා කියලා කිව්වට 100% විනිවිද පෙනෙන්නේ නැහැ.
එතකොට කලර් ටෙම්පරචර් එක වෙනස් වෙනවා.
ඔව් ඒකින්ද එළිය අඩු වෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒකින්ද තමයි ওই in-plane switching කියන එක තියන්නේ. ඒකෙදි කරන්නේ එක ළඟ තියපු ඉලෙක්ට්‍රෝඩ් දෙකක්. ඒක තියෙන ඉලෙක්ට්‍රෝඩ් දෙකක්. ඒ දෙකම තියෙන්නේ පිටිපස්සෙ පැත්තේ. LCD එකේ ඒ කියන්නේ පැනල් එකෙන් පිටිපස්සේ තමයි ඒ දෙකම තියෙන්නේ.
ඔව්. හැබැයි එතෙන්දී අර disadvantage එකක් උනේ ඉස්සර තනි transistor කරපු එක මේකට transistor දෙකක් ඕන නෑ මට මත විදිහට.
ගොඩක් දැන් ඒක drive කරන එකයි ඒකෙන් ඒක control කරන එකයි complex වැඩක්. එතකොට අපේ ඔය ඉස්සර නිකම්ම ආපු එකට IPS කියලා තමයි කිව්වේ. In plane switching කියලා විතරයි. පස්සේ ඔය Panasonic ලා ඒ වගේ කට්ටිය එකතු වෙලා ඕක පොඩ්ඩක් තව වැඩි දියුණු කරා. ඒකට තමයි ඔය IPS Alpha කියන මේ නම තියෙන්නේ. අර IPS එක වැඩි දියුණු කරලා හදපු එකට ඒගොල්ලෝ හදාගත්ත ඇත්තන වෙළඳ නාමයක් තමයි IPS Alpha කියලා කියන්නේ.
ඔව් ඒක SIPS එකද සදීප Alpha
කියලා. SIPS එකටත් පස්සේ තමයි ඔය IPS Alpha කියන එක
ආවේ. ඔව් ඒ කියන්නේ ASIPS කියන එකද?
ඔව් ඒ කියන්නේ SIPS කියන්නේ super IPS කියන එක. ඒකටත් පස්සේ AIPS එකට තමයි Panasonic ලා වගේ අය මේ Panasonic කුයි ඔය LG කට්ටියයි එකතු වෙලා මේ ඔය IPS Alpha කියලා වෙළඳ නමක් වගේ තමයි හදාගෙන තියෙන්නේ.
ඉතින් සරල සිංහලෙන් කිව්වොත් එහෙම normal LCD LED TV එකට වඩා IPS තියෙන panel එක picture quality එක සහ viewing angle එක ගොඩක් වැඩි. fast motion වලදී ගොඩක් හොඳ රෙස්පොන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ බ්ලර් වෙන ගතියක්, කැඩි කැඩි යන ගතියක් එහෙම එන්නේ නැහැ. LCD වල දැන් ගොඩක් අර ගේම් ගහනකොට මේ LCD වලට ගොඩක් අය කැමති නැති අර ෆ්‍රේම්ස් වැඩි වෙනකොට LCD වල අර ගෝස්ටිං ඉෆෙක්ට්ස් වගේ එනවා. ඒ කියන්නේ පික්සල් එක ඕෆ් වෙන්න යන ටයිම් එකයි රිෆ්‍රෙෂ් ටයිම් එහෙම ගොඩක් අඩු වුනහම.
ඔව්. කාලිංග තව එකක් මම මේ වෙලාවෙම කියන්නම් මේ අර LCD වල ඉඳලා LED වලට එද්දී වෙච්ච දෙයක් තමයි අර කන්ට්‍රාස්ට් රේෂියෝ කියන එක. ඒ කියන්නේ කළුයි සුදුයි අතර තියෙන වෙනස ගොඩක් වැඩි කර ගන්න පුළුවන්
වෙච්ච. LCD වල ගොඩක්ම ප්‍රශ්න තමයි අපි කතා කරලා නැහැ මේ කළු පෙන්වන්න LCD එකට හැකියාවක් නැහැ.
ඔව් කළු පෙන්නන්න, කළු පෙන්නන්න කියලා හැකියාවක් නැහැ. කළු පෙන්නනවට ඒගොල්ල කරන්නේ මේ
පස්සෙන් එන ආලෝකේ වාහන
පස්සෙන්
එක.
එන ආලෝකේ වහන එක.
ඔව්.
දැන් අර බැක් පැනල් එකේ LED එක තියෙන මොඩල් වලට, ඒ කියන්නේ බැක් ප්ලේන් LED තියෙන මොඩල් වලට තව වැඩක් කරන්න පුළුවන්.
ලෝකල් ඩිමින්.
ඒගොල්ලන්ට කළු ඒරියා එකක් තියෙනවා කියලා ඩිටෙක්ට් කරොත් එහෙම ඒගොල්ලන්ට පුළුවන් ඒක පිටිපස්සේ තියෙන LED එකත් ඔෆ්
ඔව්
කරලා.
ඒකට මම හිතන්නේ කියන
එතකොට ගොඩක්
වෙලඳ
කළු තවත් කළු වෙලා තද
ඔව්
කළු වෙනවා.
ඒකට වෙලඳ නාමය කියන්නේ මම හිතන්නේ මේ ලෝකල් ඩිමින් කියලා. හැබැයි ලෝකල් ඩිමින්
සෝනල් ඩිමින් කියලා එක
ඔව්
තමයි ඒකට කියන්නේ.
ලෝකල් ඩිමින් වල පොඩි ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා සදීප. අපි උදාහරණයක් ගමු, අහසක් තරු පායලා තියෙනවා කියලා පෙන්වන්න
ඔව්
ගියොත්
එතකොට අර තරු වලත් එළිය අඩු වෙනවා.
එයාගේ පොඩි වෙන එකක් තියෙනවා. දැන් ගොඩක් බැක්ලිට් LED LCD එන්නේ නැහැ. මොකද ගොඩක් මේ LED හිඟතාවයක් ආවල මේක නිසා. ඒ නිසා දැන් edge light තමයි එන්නේ.
ඔක ටික තමයි තියෙන දැනට LCD ගැන කියන්න තියෙන්නේ. තව ටිකක් ගියොත් එහෙම
තව ටිකක් ගියොත් එහෙම TV කඩයක් දාන ගානට කතා කරන්න වෙනවා. එහෙනම් අපි ඔය LCD තව පාවිච්චි කරන තවත් දෙයක් තියෙනවා, මේ projectors. LED LCD projectors කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඔය අපි පාවිච්චි කරන presentation projectors වලත් ගොඩක් වෙලාවට ඇතුළේ තියෙන LCD එක. DLP අරුණාම.
ඔව්.
ප්‍රශ්නෙකට යමු. අපි තිල්ලට දීලා තින්නේ හොලිඩේ එකක් දීලා. වගේ තිල්ල දැන් කිසිම නැහැ නේද?
ඔව්.
තිල්ලට ප්‍රශ්නයක් තියෙනවා මම දැන් වෙබ්සයිට් හදන එකක් ගැන.
ඊට කලින් මේ අපෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා SMS වලින්, මේ අපේ live program එක අහන්න පුළුවන්ද කියලා මේ mobile phones වලින්.
ඒක මෙහෙම ප්‍රශ්නයක් ඉතින්. Android Nokia වල Symbian S60 වලයි
iPhone වල
iPhone වල ඒ වගේ වෙයි පුළුවන්. ඒක හැබැයි පොඩි අර direct අපේ site එකට ගිහිල්ලා නම් අහන්න බෑ. හැබැයි අපේ playback URL එක ගැහුවත් එහෙම අහන්න පුළුවන්. Playback URL එක තියෙන්නේ radio.carlingersblog.com කියලා තමයි තියෙන්නේ. ඒ playback URL එක enter කරොත් එහෙම දැන් උදාහරණයක් ගත්තොත් එහෙම
streaming support එක තියෙනවා නේ phone
එකේ. ඔව් ගොඩක් වෙලාවට S60 වල නම් අර real player එකක් එනවා ගොඩක් වෙලාවට. ඔය real player එක ගිහලා playback URL එකට ඒක enter කරා නම් ඒකෙන් අහන්න පුළුවන්. Android වල නම් player එකක් install කරගන්න වෙනවා. WinApp වගේ player එකක් දාගත්තොත් එහෙම ඒකෙන් අහන්න පුළුවන්. Windows we can Windows mobile වල නම් Windows media player එක open කරලා දෙන්න පුළුවන්. Windows phone 7 වල නම් test කරලා නැහැ. එතකොට Apple වලත් ඒ වගේම තමයි, කිසිම කරදරයක් නැහැ. අර QURL එකට බ්‍රවුසරෙන් ගිහිල්ලා play button එක click කරන්න. මොකද අපි පාවිච්චි කරන technology එක shoutcast කියන මේ common technology එක පාවිච්චි කරන්නේ. ඒක listen button එක ගහවන ඒකෙත් වැඩ ගන්නවා. අපේ සමන් ඉතින් අර application එක දාලා දිනවා, එකපාරක් reject කරලා දිනවා. Steve Jobs අයියා අපේ වැඩ හොඳ නැහැ කියලා reject කරලා දිනවා. ආයි යවලා තියෙනවා මේකට. ඔය අතර පොඩි exciting කතාවක් chat room එකකටත් එහෙම මෙන් chance දෙන්න බාර එකම මාතෘ ගන්න. අපි 3D TV ගැන කතා කරන්න කියලා තියෙනවා. සදීප මොකෝ කියන්නේ? තේරුමක් නැති දෙයක්.
මගේ TV ඉවරයි කියලා දැන්.
3D TV ගෙදරට කියන එක සදීපගේ අදහස මොකක්ද?
3D TV ගෙදරට කියනවනේ ඉතින් ගෙදර home theater එකක් වෙන්න පොඩි කාමරයක් දෙකක් තුනක් එකතු කරලා theater එකක් හදාගෙන එහෙම set වෙන්න ඕනේ ඉතින්.
ඔව්. 3D TV බලන නම් ගොඩක් සාධක සම්පූර්ණ වෙනවා. නිකන් TV එකක් ගත්ත පළියට මොකද්ද ඒ අර අඬන නාට්‍ය බලන්න බෑ, සිරස යන නාට්‍යයක්වත්. ඒ නාට්‍ය ටික බලන්න බෑ 3D වලින්. එතකොට DVD බලන්නත් බෑ, සැටලයිට් බලන්නත් බෑ. මේ ලංකාව ගැන මම කතා කරන්නේ. එකම ඔප්ෂන් එක තමයි 3D Blu-ray player එකක් අරගෙන 3D Blu-ray disk අරගෙන ඒවා ඉතින් අර torrent එකෙන් download කරන්න බෑ, හොරට download කරන්න බෑ. ඒවත් 3D disk උත් limited ගානක් තමයි තියෙන්නේ, ලොකු ගානක් වෙනවා. HDMI හරහාම සම්බන්ධ කරන TV එක සහ Blu-ray player එක. එහෙම කළා කණ්ණාඩි දාගෙන තමයි බලන්න ඉන්නේ. ගෙදර 10 දෙනෙක් ඉන්නවනම් කණ්ණාඩි 10ක් ගන්න ඕනේ. කණ්ණාඩි වලත් ඇක්ටිව් සහ පැසිව් කියලා ග්ලාසස් ධාති දෙකක් තියෙනවා. ඇක්ටිව් ග්ලාසස් කියලා කියන්නේ ඇත්තනම ඒක කරන්ට් එකෙන් charge කරලා ඒකේ වම සහ දකුණ හැටෙන picture එක අනුව ඒ කණ්ණාඩි ඇත්තටම on off වෙනවා. ඒ වාගේ අපිට රූපේ පේන පොඩ්ඩක් අඳුරු ගතියට තමයි පේන්නේ. ඊළඟට පැසිව් ග්ලාසස් කියලා කියන්නේ ඇත්තටම polarized glass එකක්. ඒ කියන්නේ ඒකේ කාචය දෙකක් තියෙනවා. අර polarization වලට අපේ එක හැකට එන ඒවා එක හැකට රය සහ අනිත් අයට යවන එක. අර දැන් ඔය මම දැකලා තියෙන TV එකේම LG LED කරනවා මොකක් හරි අර ඇහැට බර නැහැ කණ්ණාඩිය ලේසි ඒ වගේ කියලා කියන්නේ මේ ගොඩක් වෙලාට මේ polarized glasses passive glasses එකෙන් නැත්තට කොහොම කරත් මන්නම් TV එකෙන් දැක්ක තරම් ඒ කියන්නේ තියටර් එකක ගිහිල්ලා ඔය Dolby 3D හරි නැත්තම් IMAX 3D වගේ බලනවා වගේ නම් ගතියක් එන්නේ නැහැ. ගෙදර ටීවී එක බලනකොට අනික ටීවී එකේ ප්‍රමාණය අඩුම ගානේ 60 ඉන්ච් වලට වඩා වැඩි වෙන්න ඕන. නැත්තම් ඒත් තේරුමක් නැහැ. මොකද අර අපිට පේන ප්‍රමාණය ගොඩක් පොඩි නිසා. ප්‍රශ්නෙකට යමුනේ.
ඔව්. යාළුවෙක් අහලා තියෙනවා එයාගේ කම්පියුටරේ ඔන් කරාට පස්සේ ෆෑන් කරගෙන සද්ද ඇහෙනවලු, හැබැයි පොඩ වෙලාවකින් ඔෆ් වෙලා යනවලු. ඒකට හේතුව මොකක් වෙන්න පුළන්ද කියලා අහනවා. එයා මේ මෙමරි හැම ගලවල බැලුවලු, ඒත් මේ VGA සිග්නල් එකක් යන පාටක් නැහැලු. මං හිතන්නේ කලින් එයාගේ මේ මදර් බෝඩ් එකට පොඩි අර ස්පීකර් එකක් සෙට් කළා නැහැ නේද?
ගොඩක් වෙලාවට මදර් බෝඩ් වල ෆෝල්ට්ස් තියෙනවනේ. එයා බීප් එකක් ඇවිල්ලා ඒ ෆෝල්ට්ස් ඉන්ඩිකේට් කරනවා.
මං හිතන්නේ මෙයා කම්පියුටරේ මේ ස්පීකර් එකක් නැහැ, මේ මදර් බෝඩ් එකට සෙට් කළා. ලේසින් වැඩේ මේ ස්පීකර් එකක් අරගෙන හරි අර චූටි
බස් එකකට අරගෙන මේ මදර් බෝඩ් එකේ ලියලා තියෙන ස්පීකර් කියලා එතෙන්ට ප්ලග් කරලා බලන්න බලන්න. සමහරවිට මේ පවර් සප්ලයිල ගැටලු තිබ්බත් මෙහෙම වෙන්න පුළුවන්.
ඔව්.
එහෙම නැත්නම්
සමහරවිට ප්‍රොසෙසරේ ෆෑන් එක වැඩ කර ෆෑන් එක හරි ඕවර්හීට් වෙන ප්‍රශ්න
ඕවර්හීට් එකක් වෙන්නත් පුළුවන්. හැබැයි විජයකටත් එන්නේ නැහැ කියලා කියන්නේ සමහරවිට මදර් බෝඩ් ගැටලුවක් වෙන්නත් පුළුවන්.
ඔව්. තව පොඩි දෙයක් කරලා බලන්න බලන්න ඕන. RAM දෙකම ප්ලග් කරන්න නැතුව එක RAM එකක් විතරක් ප්ලග් කරලා බලන්න
ඕනේ. මම නම් කියන්නේ සාමාන්‍ය ඔයගේ ප්‍රශ්නයක් ආපු ගමන් කනෙක්ට් කරලා තියෙන ඔක්කොම ගලන CD DVD අරවම ඔක්කොම ටික ගලලා පවර් සප්ලයි එක සහ මදර් බෝඩ් එක පමණක් විජය කාඩ් එකක් සෙපරේට් නම් ඔන් බෝඩ් විජය කාඩ් එකක් තියෙනවා නම් මං කියන්නේ සෙපරේට් විජය කාඩ් එකක් ගලලා ඔන් බෝඩ් එකට විතරක් ගහලා චෙක් කරලා බලන්න. නැත්තම් BIOS එක ක්ලියර් කරලා බලන්න පුළුවන්. ඉතින් අර අමාරු ඔයගේ ඕක ටිකක් කොමන් සිම්ටම් එකක් නේද? එක පාටම කියන්න අමාරුයි.
ඔයාට හඳුනා ගන්න ලෙඩේ හඳුනා ගන්න පුළුවන් ලේසින් වැඩ තමයි මේ ස්පීකර් එකක් එක ඔයාලගේ කම්පියුටර් හරි ඉල්ලගෙන මේ මං කියන්නේ PC ස්පීකර්ස් නෙවෙයි මේ මදර් බෝඩ් එකට ප්ලග් කරන පොඩි ස්පීකර් ගැජට් එකක් තියෙනවා. ඒක අරගෙන තමන්ගේ මදර් බෝඩ් එකට ප්ලග් කරලා එන බීප් එක මොකද්ද කියලා බලා ගන්න පුළුවන්. ඒ බීප් එකෙන් අඳුර ගන්න පුළුවන් මොකද්ද ප්‍රශ්න කියලා.
ඔව්. අපි නිවුස් වලට යමු නේද?
අපි Apple ගැන පොඩ්ඩක් බලමු. Apple එකෙන් ගොඩක් නිවුස් ඇවිල්ලා තියෙනවා. iOS 4.3.4 එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ OS X මලින්තේම MacOS X ගැන දැනට කියලා තියෙනවා. මේ වෙනකොට එක දවසකට මිලියනයකට වඩා ඩවුන්ලෝඩ්ස් කරලා තියෙනවා. මොකද හිතන්නේ මෙච්චර ඩවුන්ලෝඩ් කරන්න හේතුව
කොයි එකද දන්නේ? ඩීප්ස් ඩවුන්ලෝඩ් කළේ
මැක්ස් OS X ලයන් එක.
ඔව්. දැන් මයි බී කවුද? ස්ටීව් ජොබ්ස් නේද? ස්ටීව් ජොබ්ස් ට මාර අකරතැබ්බයක් වුණානේ මේ iOS devices unlock කරන්න පුළුවන් වුණානේ, root කරන්න පුළුවන් වුණා website එකකට විතරක් ගිහිල්ලා. ඉතින් මේක බැලුවම තියෙන කොච්චර භයානකද කියලා තේරෙනවා නේ. ඇත්තටම කරන්න ඕනේ site එකට ගිහිල්ලා ඒ PDF file එක බලන එක විතරයි.
ඔව්. PDF එකකින් තමයි මේක වැඩ කරන්නේ.
ඔව්. ඉතින් අපි හැමදෙසම කියන්නේ ඒක පරිගණක වලට patch දාන්න කියන්නේ මෙන්න මේ හේතු නිසා තමයි. ඒ PDF file එක බලපු ගමන් ඒ phone එක jailbreak වෙනවා. ඒ ප්‍රශ්නේ ඉස්සෙල්ලා තමයි මේ ස්ටීව් ජොබ්ස් අලුත් එක රිලීස් කරේ. ඒ කියන්නේ අලුත් iOS version එක මේ iOS 5 නෙමෙයි 4. මොකක්ද දීප්ස් එක
version 3.4 ගා
3.4 රිලීස් කරේ. ඇත්තටම අර bug එකට මේ
fix
bug හැටියට නෙමෙයිසක් වෙන කිසිම දෙයක් ඇතුළත් කරේ නෑ iOS 5 ළඟදීයි. අර Mac operating system, ඒ කියන්නේ MacBook, ඒ කියන්නේ Mac Pro ඔය වගේ ඒවට එන Mac operating system Mac OS X කියන එක, ඒ කියන්නේ පරණ තිබ්බ version එක තමයි Snow Leopard. ඒකට අප්ග්‍රේඩ් එකක් ආවා Lion කියලා. අර ගිය පාර වගේම ඒ කියන්නේ Leopard එන Snow Leopard update කරපු අයටත් ඒගොල්ලෝ update එක දුන්නේ $29.99 ලංකාවේ මුදලින් රුපියල් 3000ක් විතර. ඒ මිලටම දීලා තිනවා මේ දැන් අලුත් update එකක්. මම download නම් කරා මේ gigabyte 3000 ගානක් වුණා. 4GB වලට ඔන්න වෙන්න කිට්ටුයි. ඊට අමතරව මේගොල්ලෝ අලුත් වෙනසක් කරලා තියෙනවා තිල්න මේ මේගොල්ලෝ මේ ඔප්ටිකල් drive කියන එකෙන් ගොඩක් කට්ටිය වයින් කරනවා. ඒ කියන්නේ මේ CD DVD වලින්.
ඔව්.
මොන හේතුවකටවත් Mac OS එක මේගොල්ලන්ගේ DVD එකට ගන්න විදිහක් නැහැලු. download එකක් තමයි තියෙන්නේ. download කරලා ඕන USB එකට write කරගන්න පුළුවන්ලු. නැත්තම් DVD එකක් write කරගන්න ඕනේ. ඒ වගේම මේගොල්ලන්ගේ Mac mini කියලා ඒගොල්ලන්ගේ series එකක් තියෙන තිල්න.
ඔව්.
මේ Mac mini series එකෙන් මේගොල්ලෝ අයින් කරලා දාලා තියෙනවා මේ ඔප්ටිකල් drive එක. ඔව්. ඔප්ටිකල් drive.
කලින් අපි දැන් සෑහෙන අඩුනේ ඔප්ටිකල් drive එක පාවිච්චි ගන්න.
මට ඒක මේ මට මතක නැහැ කොයි කාලේද ඔක පාවිච්චි කරේ කියලා.
මට දැන් ගිය සතියේ පොඩි ප්‍රශ්නයක් වුණා ඒ නිසා. දැන් ලැප්ටොප් එක අරගෙන ඊට පස්සේ මම හිතන්නේ පාවිච්චි කරේම නැහැ මේ ඔප්ටිකල් drive එකක්. එහෙනම් පාවිච්චි කරන්න නැතුව තිබිලා ඇතුළට දොවිලි ගිහිල්ලා මම ගිය සතියේ මේ CD එක write කරන්න හදුවා write කරගන්න බැරි වුණා. මොකද මේක පාවිච්චි කරන්න නැතුවම තිබිලා දොවිලි ගිහිල්ලා ඇතුළට.
ඔව්. ඒ ප්‍රශ්නේ මටත් උනා. මගේ MacBook එකේ මම කවදක්වත් CD එකක් write කරලා නැහැ. මම මේ DVD එකක් මේ ළඟදී කවුද ඇවිල්ලා ගෙදර write කරන්න කියලා ගියා. write කරන්න බෑ. DVD එක නරක් කළා.
ඔව්.
ඒ නරක් කළාද කියලා දැන්නේත් ඒක තමයි. දැන් අවුරුද්දකට පැනලානේ. ඕක තමයි ගොඩක් ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා මේගොල්ලෝ මේ DVD කියන එක අයින්ම කරලා දාලා දිනවා. Mac mini එක තවත් පොඩි වෙයි කියලා දිනවා. ඔයිට අමතර Android කට්ටියටත් හොඳ නිවුස් එකක් තියෙනවා. මේ Android දවසට 105ක් devices activate වෙනවලු. හලු. කියන්නේ ලොකු ඒක මම නම් පිළිගන්නවා තියෙන මේ කතාව ඇත්ත කියලා. මම දැන් අපේ ඔෆිස් එකේ දැනට තියෙන වැඩිම ඒ කියන්නේ මේ ළඟදී දැන් ගොඩක් කට්ටිය මේ Nexus 1 ගන්නවා. අපේ ඔෆිස් එකේ ගොඩක් කට්ටිය Nexus 1 ගන්නවා. මම දැන් මේ වෙනකොට 5ක් විතර ගත්තා. ඒකට හේතුව තමයි තියෙන මේ Nexus 1 එක ලාබයි. අලුත්ම Android operating system එකත් හම්බ වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය Android වලට මාර නම් මේ Windows ඒ කියන්නේ Windows වලට Mac වලට මාරු නොවුනට මේ ඇත්තටම මේ Apple පාවිච්චි කරපොයත් මේ Android වලට මාරුලා තියෙනවා. මේක දරා ගන්න බැරි තැන Apple කට්ටිය දාලා තිනවා මේ. හැබැයි Android කට්ටියට නම් මේ patent කියලා කියන තමන්ගේ අයිතිවාසිකම් තියෙන මේ patent නඩුවක් දාලා තිනවා මේ අපේ Apple Steve Jobs අයියා මේ HTC සමාගමට. HTC කියලා කියන්නේ මේ ඇමරිකාවේ තමයි මේක දාලා තියෙන්නේ. මේ ලෝකේ තියෙන දැනට ලොකුම mobile phone හදන සමාගමක්. දාලා තියෙන එක patent එකක් කතා කරොත් එම බහ කාලා මැරෙන්නේ හිතන අපිට දැන් ෆෝන් නම්බර් එක SMS එකක් කවුරුරට ආම ඒකේ ෆෝන් නම්බර් එක තිබ්බත් ඒකේ link එකක් එනවා තියෙන අපිට ওই link එක click කරලා පුළුවන් නේ මේ call එක ගන්න මේ එක patent එක. ඔව් ඕවාගේ අර fundamental දේවල් patent කරාම මාර ප්‍රශ්නයක් නේ සදීප.
ඔව් ඒක නම් ඉතින් එහෙම තමයි. ඒ වුණාට US වල තියෙන හැටියට US වල විතරක් නෙමෙයි වෙන රටවල තියෙන හැටියටත් ඒ වගේ එකක් වුණත් patent කරන්න පුළුවන්.
ඔව් ඕ වගේ එකක් නෙවෙයි. ඊට වඩා ලොකු අකරතැබ්බයක් වුණා මේ Apple කට්ටියටත් අර එක සමාගමක් විසින් Apple developers ලා, ඒ කියන්නේ Apple in-app purchases, ඒ කියන්නේ Apple වල iPhone එකේ හැම app එකක් install කරා අපිට මොන හරි දා අපි දැන් බාන් බඩිය දාගත්තා නම් අපිට තිරුම් කරල් 500ක් ගන්න ඕන. අපිට සල්ලි දීලා ගන්න පුළුවන් app එක ඇතුළේ ඉඳන්. මේ in-app purchases වලටත් එක සමාගමක් විසින් patent එකක් තියන් ඉඳලා තියෙනවා. මේගොල්ලෝ කරලා තියෙන්නේ අර app තියෙන කට්ටියට නඩු දාගෙන යනවා කියලා තියලා තිබ්බා. ඊට පස්සේ Apple මේකට මෙදිහත් වෙලා විසඳනවා කියලා තමයි කියලා තියෙන්නේ. මොකද Apple ලාට ඒක සඳහා patent rights ඒ කියන්නේ ඇත්තටම මේගොල්ලෝ අර අදාළ මුදල් ගෙවීමක් කරලා තියෙන නිසා ඒකෙන් මේක cover වෙනවා කියලා පොඩ්ඩක් සද්ද දාලා තියෙනවා. මං හිතන්නේ Apple ලාට කිලින්ම Google ලත් එක නඩුවක් දාන්න බැරි කමට මේගොල්ලෝ බයත් ඇතිනේ ගිහිල්ලා අවුල් කියලා. ඒක නිසා මේ අර පොඩි පොඩි අයට ගේම දෙන්න වගේ තමයි හදන්නේ. ඔය අතර Motorola ලත් ඉන්නවනේ list එකේ.
ඔව් ඉතින් ඔය සීන් එක හැමදැනම තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට නඩුවක් දිනන්න පුළුවන්ද පුළුවන් වුණත් බැරි වුණත් අර ඒ වෙලාවට තියෙන කියන්නේ මිනිස්සු කතා වෙලා කතා බහ වෙලා නම්මනම් වෙලා වෙන වාසිය ගන්න හැටි සමහරවිට නඩු දානවා.
ඔව් ඇත්තටම එතකොට කියන්නේ
සීන් තියෙනවා.
ඔය දැන් Apple ලයි Samsung ලයිත් ඔය ප්‍රශ්නෙම තියෙනවානේ. Samsung ලගේ මේ Galaxy phone series එක iPhone එකේ කොපියක් කියලා ඊට පස්සේ මේක නම් නියම එකක්. ඒක Samsung න Apple ලට නඩු දාලා Apple Samsung ලට නඩු දාලා ඒක දෙගොල්ලම හිතන්නේ අර මොකට ඩා මට දිනා මට ඩා වට අර කෝඩ් ලියලා දිනන්න බැරි නම් ඔයගේ දේවල් කරලා හරි දිනන්න එපා නේ.
ඔව් එහෙම නම් තමයි
කෝඩින් කරලා. නිවුස් එකකට යනවද නැත්නම් තව Apple ගැනම කතා කරනවද? ඌට අපතර ඉතින් අලුත් නිවුස් කියලා තියෙන්නේ අපිට ඕපන් සෝස් කට්ටියනේ මේ GNU කට්ටියනේ හොඳ නිවුස් එකක් තියෙනවා නේ ඩීප්ස්.
Linux 3.0 අලුතෙන් ඇවිල්ලා කියලා මම දැක්ක තියෙනවා.
මේක නම් මාර සිරය. Linux ගැන කතා කරා මේ ලෝකයේ අඩුවෙම භාවිතා වෙන ඔපරේටින් සිස්ටම් එක. තාම 100ට එකක් කරගන්න බැරි වුණා PC මාකට් එකේ. මාර දුකක් ඒකත් නේ. කොහොමුණත් ලංකාවේ මම හිතන්නේ ගොඩක් පාවිච්චි කරන කට්ටිය ඉන්නවා Linux නේද? සාමාන්‍යයෙන් 100ක් ගත්තොත් 3-4 දෙනෙක්වත් ඉන්නවනේ. එහෙම ගත්තාම ඉතින් මේ අයට හොඳ කතාවක් තියෙනවා. මේ Linux kernel වලින් තාම 2.6 point ගණන් තමයි Linux kernels release වෙන්නේ. මේගොල්ලෝ අලුතෙන් release කරලා තියෙනවා මේ Linux kernel 3.0 එක. අර deep skew වගේ. මේකේ ලොකුම feature එකක් ඒගොල්ලෝ හදලා තියෙනවා මේ Wacom LAN තියෙනවලු. Maxa. මම දන්නේ 95 වලත් තිබ්බද කියලා Windows. Wacom LAN කියලා කියන්නේ ඇත්තනම computer එකක් off ම කරලා තියෙනවනම්. ඒ කියන්නේ shut down ම කරලා තියෙනවනම් network එකේ ඉඳන් තවත් computer එකක් කරහා මේ ඒ කියන්නේ අර 802.11 එකෙන් ඒ කියන්නේ මේ wireless network එක කරහා හරි නැත්නම් ওই normal LAN එක කරා මේ computer එක on කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ sleep state එකක නම් ඉන්නේ wake state එකට ගන්න පුළුවන්. ඒ support එක add කරා කියලා ඒගොල්ලෝ ලොකු feature add එකක් හැටියට හදලා තියෙනවා. තව ගොඩක් ගොඩක් දේවල් add කරලා තියෙනවා networking වල features. එතකොට මේ file system වල ගත්තොත් උදාහරණයක් ගත්තොත් එහම අර Microsoft ලගේ Windows 2008 වල DFS, ඒ කියන්නේ distributed file system කියන technology එකෙන් distribute කරලා තියෙන file system Linux ඇතුලේ mount කරන්න පුළුවන් වෙන. එතකොට අර SSD වලට, ඒ කියන්නේ OCFS 2 කියන ඒවා, ඒවා timing SSD වලට හදලා තියෙනවා. ඉතින් ගොඩක් දේවල් add කරලා තියෙනවා. ඒගොල්ලෝ EXT 4 support එකේ ගොඩක් වෙනස්කම් වගේයක් කරලා තියෙනවා. crypto, ඒ කියන්නේ encryption technologies වලට, ඒ කියන්නේ hashing වගේ දේවල් වල පොඩි වෙනස්කම් වගේයක් කරලා තියෙනවා, features දාලා තිනවා. ඊට පස්සේ virtualization වල ඒගොල්ලෝ අර Xen කියන virtualization එකේ අර support වලට මොකද්ද වගේයක් හදලා තිබ්බා. තව security වල අර SE Linux වලට මේ mount point වල SCFX එකක් දාන්න පුළුවන් වෙන හදලා, ඔය වගේ ගොඩක් කරලා තිනවා. ඉතින් Linux ගැන කතා කරොත් දැන් ගොඩක් අය මේ ඕක හැමෝම අහන එකක් තමයි, හොඳම Linux එක මොකද්ද කියලා හැමෝම අහන ප්‍රශ්නය. මම හිතන්නේ දැන් ගොඩක් කට්ටිය සමහර අය කියනවා Ubuntu හොඳයි, සමහර අය කියනවා මේ නෑ නෑ Fedora හොඳයි. ගොඩක් කට්ටිය තේරුම් ගත්තේ නැති දෙයක් කියලා මට හිතෙනවා, මේ Linux කොයි එකත් පදනම් වෙලා තියෙන්නේ මේ ලෝකෙ තියෙන එකම එක kernel එකක් මත. kernel එකක් කියන්නේ පරිගණකයේ ගොඩක් වෙලාට හදවතම වගේ කොටස. Windows වගේ නෙමෙයි, Linux kernel එකක් ගත්තාම මේක drivers ඔක්කොම ඇතුළත තමයි මේ kernel එක කියලා කියන්නේ. ඇත්තනම කිව්වොත් kernel එකෙන් වැඩ ගන්න පරිගණකයක් ගන්නට machine එකක් boot කරගන්න පුළුවන්. shell එකක් කරනවා, ඔය bash වගේ shell එකක් වෙනම දාගන්න වෙනවා. සාමාන්‍ය hardware detect කරලා hardware අරගෙන hardware වලට drivers දාගෙන ඒ ටික ඔක්කොම කරන ටික මේ kernel එකට කරන්න පුළුවන්. එතකොට ඉතින් කවුරු Linux හැදුවත්, මේ Fedora හැදුවත්, Ubuntu හැදුවත්, එතකොට Slackware හැදුවත්, Mono හැදුවත්, FreeBSD ඇරුණාම, OpenBSD ඒ වගේ වැරුණාම අනිත් හැමෝම පාවිච්චි කරන මේ Linux කියන වල තියෙන kernel එක. මේක තාමත් final release එක කරන්නේ Linux Torvald, ඒක Linux වල නිර්මාතෘ. ඒත් Linux kernel එක නිර්මාතෘ. ඒක උඩ දුවන ඒවා අනිත් ඒවා ආයි එකයි. උදාහරණයක් ගත්තොත් අපි ගමු Ubuntu. Ubuntu ගත්තොත් එහෙම Ubuntu වල kernel එක Linux kernel එකක් තියෙන 2.6 point kernel එකක්. ඊට පස්සේ UI එක use, ඒ කියන්නේ අපිට මේ පේන button click කරලා start ගිහිල්ලා නේක තියෙන්නේ Gnome කියන එක. Gnome කියන්නේ තව open source project එකක්. අපි ඔගේ web server එකක් දැම්මොත් ඉන්දුවනේ Apache. අපි ඔගේ mail server එකක් දැම්මොත් sendmail හරි postfix හරි xcme හරි ඒ වගේ එකක් වැඩ කරන්නේ. ඉතින් මං Fedora වලට ගිහින් ඔය ටික වෙනස් වෙනව නෑ. ඔය ටිකම තමයි තියෙන්නේ. හැබැයි ඔය පොඩි පොඩි වෙනස්කම් කරලා තිනවා මේ යූසර්ට ලේසි වෙන්න. මේ Linux හදන හැමෝටම සහ Linux පාවිච්චි කරන හැමෝම හිතන් ඉන්නේ මේ ඉපදෙනකොටම කම්පියුටර් ගැන දැනගෙන සහ යම් කිසි දෙයක් දැක්කහම ඕන කෙනෙක්ට ටග් ගාලා මේක කම්පයිල් කරලා දාගන්න පුළුවන් කියන මතය උඩ තමයි මේ Linux ගොඩක් කල් ඉඳන් හැදිලා. ඒකට හේතුව තමයි Linux පාවිච්චි කරන්න ගොඩක් මේ geek කියන මාදිලේ කට්ටිය. මේ අයට ෆන්ක්ෂනැලිටි එක ගැන හිතුවට මේ අය ලස්සන සහ යූසබිලිටි ගැන කවදක්වත් හිතපු කට්ටියක් නෙමෙයි. ඒක කොහොම කරත් කාටුණක් පිළිගන්න වෙනවා. අපේ අම්මා තාත්තට මේ දන්නේ නැති කෙනෙක්ට මේ Linux පාවිච්චි කරන්න බෑ. Windows famous වෙන්න එක හේතුවක් තමයි මේක. තාමත් 100ට එකක්වත් යූසර්ස්ලා අතරට යන්න බැරි වෙන හේතුව තමයි මේ Linux මේ user friendly නැති එක. ඒ කියන්නේ කෙනෙක්ට පහසුවෙන් තේරුම් අරගෙන පාවිච්චි කරන්න බැරි එක. ඒක ගොඩාක් දුරට වෙනස් කරාමේ Ubuntu කට්ටිය. Ubuntu කට්ටිය ඇත්තනම කරේ ඒගොල්ලෝ තනි කර Linux distribution එකක් හදලවක්වත් kernel එක අරගෙන නිත්‍ය උඩට තියලා හදපු එකක් ගන්නෙ මේ Debian කියන Linux distribution එක අරගෙන මේක ගොඩක් වෙලාට පිළිගන්නේ ගොඩක්ම open source වලට ගොඩක්ම ළඟින් තියෙන එකක් හැටියට තමයි මේ Debian පිළිගන්නේ GNU පැත්තෙන්. ඇත්තනම Debian වලට කියන්නේ GNU Linux කියලා. ඒ කියන්නේ Debian ඇතුළේ තියෙන හැම දෙයක්ම වගේ GNU. නමුත් Linux kernel එක 100% GNU kernel එක ගන්න මේක Apache license තියෙන එක. එක එක විවිධ license වලින් ඇතුළත් වෙලා හදපු එකක් තමයි. ඕක අරන් වෙනස් කරලා හදපු එකක් තමයි මේ Ubuntu කියන්නේ. ඉතින් Ubuntu හදලා ඒ ටික ලේසි කරාම ඒගොල්ලෝ නිකන් CD දීලා ගොඩක් ප්‍රචලිත කරන්න මම හිතන්නේ ලොකු මෙහෙවරක් කරා. ඒට කොට තමයි මේ Red Hat කට්ටියට පත් වෙලා ඔය මේ Fedora හැම පොඩ්ඩක් නිකන් ලස්සන කරලා හැම හැම හදලා ගන්න උත්සාහ කරේ. ඉතින් ඔය Ubuntu වලින් හැදිලා එන තවත් variants තියෙනවා. දැන් ඔය Linux Mint මේ chat room එකේ අපේ කෙනෙක් කියන Linux Mint කියලා. Linux Mint කියන්නේ Ubuntu අරගෙන ඒකෙත් තවත් ලේසි දේවල් කරලා. ඒ කියන්නේ මේ UI tools දාලා ගොඩක් දේවල් ලේසි UI එකෙන් කරගන්න, modem එකක් ගහුවම වැඩ කරන්න, internet connection එකක් configure කරගන්න. ඒ වගේ tools ගොඩක් දාලා හදපුවා තමයි මේ ගොඩක් වෙලාවට මේ Linux හොඳයි කියලා ගොඩක් අය කියන්නේ. ඉතින් ආධුනිකයෙකුට නම් මම හැමතිස්සෙම recommend කරන්නේ Fedora තමයි. sorry වැරදුනා. සම්පූර්ණයෙන් වැරදි. කටේ තියෙන එක කියවෙන එක. Ubuntu. Ubuntu කියන්නේ ගොඩක් ලේසි. ඒකට තවත් එක හේතුවක් තමයි Ubuntu documentation ගොඩාක් හොඳට තියෙනවා සහ ගොඩක් අය පාවිච්චි කරන නිසා උදව්වක් ගන්න ගොඩක් ලේසි.
ළඟදි කාලින්ග මම Ubuntu වලින් හදුවානේ Ubuntu manual කියලා.
ඔව්. ඒක නිසා මම නම් ඕන කෙනෙක්ට කියන්නේ ඕක තමයි පාවිච්චි කරන්න කියලා. ඉතින් මම හිතන්නේ සජීව ලිනක්ස් පාවිච්චි කරනවද?
දැන් නම් නැහැ, ගොඩක් කලකට කලින් නම් ඔය කැම්පස් එකේ ඉන්න කාලේ වගේ නම් පාවිච්චි කරා. ඊට පස්සේ පොඩ්ඩක් දවසක් පාවිච්චි කරා. දැන් නම් කෙලිම ලිනක්ස් පාවිච්චි කරන්නේ නැහැ දැන්.
අපේ ඔෆිස් එක නම් මං අරන් අනිත් කට්ටිය ඔක්කොම උබුන්ටු වල තමයි පාවිච්චි කරන්නේ. මම වින්ඩෝස් වල ඉන්නවා, මේ ෆොටෝෂොප් ඩ්‍රීම් ඒවා පාවිච්චි කරන්න අවශ්‍ය නිසා.
ඔව්, දැන් සමහර වෙලාවට අපිටත් උබුන්ටු හරි ලිනක්ස් වර්ෂන් එකකට හරි යන්න වේවි. ඇන්ඩ්‍රොයිඩ් එක වැඩ කරන්න ගියාම
ඔව් ඇන්ඩ්‍රොයිඩ්
උත් බේස් වෙලා තියෙන්නේ ලිනක්ස් තමයි.
ඒ කියන්නේ සතිය මං හරියටම දන්නේ වින්ඩෝස් ඇන්ඩ්‍රොයිඩ් ඇන්ඩ්‍රොයිඩ් SDK එකකට වඩා ෆීචර්ස් ලිනක්ස් එකේ තියෙනවද ගොඩක් අවු කියනවා.
ඇත්තටම මම තවම හරියටම ඔය ගැන බලලා නැහැ. වෙලා තියෙන ඇත්තටම මේ අපිට දැන් අපි මගේ පැත්තෙන් ගත්තොත් මට කරන්න වෙන්නේ ගොඩක් වෙලාවට ඇන්ඩ්‍රොයිඩ් වල පල්ලෙහාම ලේයර්ස් ගැන තමයි. මට SDK එකෙන් වැඩක් නැහැ ඇත්තටම. SDK එකෙන් වැඩක් නැහැ කියන්නේ මට
hardware support එක ගැන තමයි බලන්න වෙන්නේ.
SDK එකක් හදන්න වගේ දෙයක් තමයි මට කරන්න ඕනේ වෙන්නේ. දැන් මට එතකොට Windows වල ඉඳලා දැනට ඒ වැඩේ කරන්න අමාරු තත්ත්වයක් තමයි දැනට නම් තියෙන්නේ.
දැක්කනේ කොල්ලෝ එහෙමයි. මේ කොහොම වුණත් හැමෝම Android වලට මාරු වෙන එක මම හිතන්නේ ගොඩක් හොඳ දෙයක්. මම හිතන්නේ ෆෝන් හදන අයට ගොඩක් මේක ලේසි වුණා. ඒ කියන්නේ දැන් ඇත්තටම OS එකක් ඉස්සර ෆෝන් එකක් හදනවා කියන්නේ OS එකකුත් හදන්න එපේ. දැන් ඒක මම හිතන්නේ වෙනස් වෙලා hardware spec එකක් තියෙනවා. මේ hardware spec එකේ තියෙන phone එකක් අදලා වටේට පෙට්ටිය පොඩ්ඩක් වෙනස් කරලා මේ මෙටියක් දැම්ම අරගෙබුවා දුන්නා. මම හිතන්නේ දැන් phone එක release කරන්න ගොඩක් අඩුයි නේද කාලය ගත වෙනවා මේ mobile හදන කෙනෙක්ට.
OS එක develop කරන්න කාලය ගත වෙනවා අඩුයි. දැන් ඇත්තටම පොඩි තවම ප්‍රශ්නයක් තියෙනවා මම දන්නා විදිහට නම්. මේ අපි ගොඩක් වෙලාවට හිතාගෙන හිටියට Android කියන එක free කියලා. Android free ම නැහැ.
නෑ,
කවුරු කියනකොට ඒ කියන්නේ Linux free වුණාට Android එතකොට kernel එක free වුණාට අපිට අපි පාවිච්චි කරන codecs වලට එතකොට rendering engine ඒ වගේ දේවල් ගොඩක් ඒවට අපි වෙන වෙනම license fee ගෙවන්න ඕනේ.
Android වලින් වැඩියෙන්ම සල්ලි හොයන සමාගම කිය?
Microsoft.
Microsoft සමාගම. Android HTC විසින් Android විකුණන හැම phone එකකම ඩොලර් 5ක්. මම හිතන්නේ මේ Microsoft සමාගම Windows phone විකුණනට වඩා ඒගොල්ලෝ සල්ලි හොයනවා මේ Android විකුණන හින්දා HTC වලින්.
ඔව් ඒ වගේ තියෙන හින්දා අපි ගත්තොත් එහෙම අපිට Windows phone එකක් දෙන්න විකුණනකොට වෙන වියදමයි Android phone එකක් විකුණනකොට වෙන වියදමයි අතරේ ලොකු වෙනසක් නැහැ. එතකොට වෙලා තියෙන්නේ මාකට් එකේ demand එක තමයි. Android වලට demand එක වැඩි වුණොත් Microsoft වඩා අපි වියදම පොඩ්ඩක් අපේ වියදම පොඩ්ඩක් පැත්තකින් තියලා අපි ඒව හදනවා. විකුණන්න පුළුවන් එකක් අපි හදන්න.
ඔව් හැබැයි මං හිතන්නේ Windows වලට Android වල හොඳේ Android වල ecosystem එක ගොඩක් හොඳ වෙන apps ගොඩක් ආවා. එතකොට app store දැන් උදාහරණයක්ම Android ඔක්කොම open source කියමු අපි කියමු Android free ඔක්කොම උනත් තාමත් තියෙන official app store එක Google ලගේ app store එක.
ඔව්.
ඊගෙන Tamanta app store එකක් දාගන්න දැන් Amazon ලා හැම full try එකක් දෙන app store එකක් ඔබා ගන්න. Amazon app store එක අපි දැම්මොත් එහෙනම් අපි කියනවනේ මේ third party මේ untrusted ඒවා install කරන්න allow කරන්න ඕනි කියලා.
ඔව්.
ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් තියෙන නිසා මම හිතන්නේ Google අමුතු විදියට open source කරපු එකක් තමයි මම හිතන්නේ Android කියන්නේ.
ඔව්. ඕබන් නොකර open source කරපු එක.
ඒ වුණාට මම කැමති. ඇත්තට මොකද ගොඩක් phone standardize වුණා. මම මට කැමති provide දැන් අපි තුම Apple iOS ගත්තාම මේ තියෙන ප්‍රශ්නේ තමයි මම iPhone එකක්ම ගන්න ඕනේ. එහෙම නැහැ නේද? මම කැමති නම් Samsung phone වලට මට Samsung එකක් ගන්න පුළුවන්. මම කැමති නම් LG phone එකක් ගන්න මට LG එකක් ගන්න පුළුවන්. හැබැයි phone එකේ ලැබෙන experience එක ගොඩක් වෙලාවට එකයි HTC ලාගේ අර ගොන් sense එක නැත්තම්.
මොකක්ද දන්නේ sense
එක? ආ HTC ලා මේ ඇත්තටම Windows phone වලටත් ඔය අපරාධෙම කරා. Windows phone වලට ඒගොල්ලෝ උඩින් layer එකක් දැම්මා මේ HTC sense කියලා. අපි හැමෝම දන්න එකක් තමයි phone එකක් කියලා කියන්නේ hardware වලින් පුදුම විදියට limited device එකක්. Memory ද, processor power ද, battery power ද. ඕක දුවන UI එකට උඩින් තවත් UI එකක් ඇතහැරියාම battery life එක අඩු වෙනවා, performance අඩු වෙනවා, response අඩු වෙනවා. මයිද සදීපට ඒ කියන්න දෙයක් නැහැ නේ.
ඔව්.
අනික Windows phone එකට ඔය ටික දැම්මම හිතා ගන්න කොහොමද කියලා. මම කියන්නේ Windows mobile කියන එකට Windows phone 7 වලට නෙමෙයි. මේ ඒකට දෙන්නේ නැහැ නේ Microsoft කාරිය අත තියන්න. අනේ ලොකුම මම හිතන්නේ ඒක ලොකු මොලේ ඇති වැඩක්. ඒකම අතාරිනවා මේගොල්ලෝ Android වලට. පුදුම පාපයක් තමයි. Android වල PO experience එක ගොඩක් අය මේ Android හොඳ නැහැ කියන්නේ මේ එක එක ෆෝන් නිකුණ නැහැ මේවට කරන අපරාධවලින්. දැන් උදාහරණ ගත්තොත් එම දැන් Google කරපු එකම මොඩ වැඩේ තමයි Android versions වලට minimum spec එකක් එකව release කරේ නේ. නමුත් Google හැමතිස්සෙම කරන්නේ Android වලට තිබිය යුතු ඒ කියන්නේ basic requirement දෙන ෆෝන් එකක් ඒගොල්ලෝ රිලීස් කරනවා. දැනට Nexus, ඒ කියන්නේ ඉස්සෙල්ලා G1 කියලා. දැන් Nexus කියන brand එක ඒගොල්ලෝ කියන්නේ Android දැන් 2.2 නම් Nexus 1 එක ඒගොල්ලෝ රිලීස් කළේකො මේ වගේ specification තියෙන ෆෝන් එකක් වුණොත් තමයි Android වල හොඳම experience එක ලැබෙන්නේ. නමුත් ඒක නෙමෙයි අපේ උන් කරන්නේ 300 විතර processor එකක් දාලා යක්ටක් අපේ නැති screen එකක් දාලා Android එකක් ගහලා දුන්නාම මිනිස්සු හිතන්නේ Android හරි නැහැ කියලා. උදාහරණයක් අපේ මලින්ද දැක්කනේ තිලන අරන් තිබ්බ ෆෝන් එක නේ.
ඔව්.
අන්න ඒ වගේ ප්‍රශ්න නිසා මම හිතන්නේ ගොඩක් වෙලාවට ඔය Android හොඳ නැහැ කියලා කියන්නේ ඒකයි. හැබැයි මම නම් හැමෝටම කියන්නේ Android PO experience එක ගන්න ඕන නම් අර Google ලා රිලීස් කරන Nexus 1 එකක් හරි Nexus S එකක් හරි නැත්නම් දැන් ළඟ දිනවා මම හිතන්නේ Nexus මොකද්ද ඒක මතක නැද. ඒ වගේයක් එනවා. කොහොම හරි හැමදාම කතා කරන්නේ නැහැ කියලා අන්තිමට ෆෝන් ගැනම කතා කරලා ඉවරනවා.
කේසර් ප්‍රශ්නයක් අහලා තිනවා ගලින් අපෙන්. එයා මේ HP compact 6200 කම්පියුටර්ලු තියෙනවා ඔෆිස් එකේ. ඊට පස්සේ ඒගොල්ලෝ ෆයර්වයර් කාඩ් එකකට ඉන්ස්ටෝල් කරන්න හැදුවලු. ඒ වුණාට බූට් වෙද්දී බ්ලූ ස්ක්‍රීන් ඔෆ් ඩෙත් එකක් එනවලු. මොකද්ද කරන්න පුළුවන් කියලා අහන Windows 7 ලු තියෙන.
ඩ්‍රයිවර්ස් ප්‍රශ්නයක් තමයි ඇත්තේ.
ඔව්.
ඒ කියන්නේ හරිය ඩ්‍රයිවර් එකක් ඉන්ස්ටෝල් වෙලා නැද්ද ගොඩක් වෙලාට මේ ෆයර්වයර් දාපු කාඩ් එකට 7 ඩ්‍රයිවර් එකක් නැතුව ඇති.
ඔව් ගොඩක් වෙලාවට
ඒගොල්ලෝ Vista ඩ්‍රයිවර් එකක් වගේ දාන්න ඕනේ. හොඳම වැඩේ තමයි ඩ්‍රයිවර් එක ඉන්ස්ටෝල් නොකර Windows update එකෙන් try කරන්න මේක ඩ්‍රයිවර් එකක් එනවාද කියලා නේ.
ඔව්. ඕන නම් පුළුවන් නේද ගාලින්ගේ මේ safe mode එක try කරලා බලන්න.
ඔව් last good known configuration වලින් boot කරාන අරගේ driver එක roll back කරලා ඉවරලා මේ boot වෙලා එනවා.
ඔව්. boot වෙද්දිම F8 key එක press කරලා ආවට පුළුවන් select කරන්න.
ඔව්. තව ප්‍රශ්නයකට යමු නේද?
අපෙන් SMS වලින් ප්‍රශ්නයක් අහලා තියෙනවා. computer එකේ එකපාර internet connection දෙකක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා.
පුළුවන්. හැබැයි එකම වෙලා ඒ බෑ.
එයා උදාහරණයකට කියලා තියෙන 3G connection එක සහ මේ මොබයිල් ෆෝන් එකේ කනෙක්ෂන් එක දෙකම එකපාර පාවිච්චි කරන්න පුළුවන්ද කියලා.
බැරිය. ඒකට හේතුවක් තමයි ඕනම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් සම්බන්ධ වුණාක ඕන නෙට්වර්ක් එකක් සම්බන්ධ වෙච්ච ගමන් කම්පියුටර් එකේ හැදෙනවා ඩිෆෝල්ට් ගේට් එක කියලා. ඒ කියන්නේ මේ ඩිෆෝල්ට් ගේට් එක හැදෙන්නේ net කම්පියුටර් එකෙන් මොකක් හරි රික්වෙස්ට් එකක් ගියහම මේ කොයි ගේට් එකෙන්ද යන්නේ කියලා. ඉතින් ඩිවයිසස් දෙකක් කනෙක්ට් කරාම ওই ඩිෆෝල්ට් ගේට් එක දෙකක් හැදුනට ওই දෙකෙන් එකක් තමයි හැමතිස්සෙම ප්‍රයෝරිටයිස් වෙන්නේ.
අන්තිමට කනෙක්ට් වෙච්ච ගොඩක් වෙලා.
ගොඩක් වෙලාට අනික මේකට මෙට්‍රික් එකක් දාලා ඕන සෙට් කරන්න පුළුවන් මේ මේකට වැඩි මේකට අඩුයි කියලා. ඒ වුණාට හරියට සාර්ථකව මේක කරන්න බෑ. රවුන්ඩ් රොබින් වක්වත් හරියට වැඩ කරන්නේ එහෙම කරනවනම් ලෝඩ් බැලන්ස් රවුට් එකක් ඉස්සරහට දාලා පිටිපස්සෙන් තමයි ඔයාට කනෙක් වෙන්නේ ඉස්සරහෙන් ওই දෙක කරලා. ඒක නිසා ඒක කරන්න බෑ. නෑ කනෙක් වෙනවා වැඩ කරන එකයි ගොඩක් කරන්නේ. නෑ නැත්නම් ඊට පස්සේ කියන්නේ නෑ මම්මන් කනෙක් කරා මගේ ඒක වැඩ කරනවා.
සුජිත් අපෙන් අහනවා එයා හොස්ට් කරලා තියෙන වෙබ්සයිට් වල ඉන්ඩෙක්ස් PHP එකට මේ JavaScript එකකින් වෛරස් කෝඩ් එකක් එම්බෙඩ් වෙනවලු. ඒක නවත්ත ගන්න පුළුවන්ද කියලා
99.99% ඔය වෛරස් කෝඩ් එක එනවා ඒක කම්පියුටර් එකේ ඔය FTP එකේ ෆයිල් එක දානකොට ඔක කොපි වෙලා යනවා ඇති.
ඔව්.
එහෙම නැතුව වෛරස් කෝඩ් එකක් ඔකට එනවා නම් ඔයා ෆයිල් 77 කරලා දන්නෙත් නැහැ. ඒක පොඩ්ඩක් බලවන හැරි ඒව රීඩ් ඇක්සස් කොහොමද රයිට් ඇක්සස් සෙට් කරලා තියෙන එක සාමාන්‍යයෙන් ෆයිල් එක 644 කියන
එයා කියනවා ගාලින්ග අප්ලෝඩ් කරලා සතියකින් විතරලු සමහර වෙලාවට එන්නේ. එහෙනම් ඉතින් එයාට සර්වර් එකෙන් අහන්න වෙනවා මොකද්ද ප්‍රශ්නේ කියලා නේද?
ගොඩක් වෙලාට යගේ ඕක ජුම්ලා වගේ නම් පාවිච්චි කරන්නේ අයියෝ කනගාටුයි කියලා තමයි කියන්නේ.
ඔව් එයා ජුම්ලාත් පාවිච්චි කරනවලු.
ආ එහෙනම් ඉතින් ආයි කියන දෙයක් නැහැ. ජුම්ලා වර්ෂන් එක පුළුවන් තරම් උත්තර දාන්න. ජුම්ලා ඉන්ස්ටෝල් කරනකොට ගොඩක් අය කරන වරදක් තමයි මේ ඩිරෙක්ටරි එකම 77 කරනවා. මොකද ජුම්ලා කියන්නේ දැනට සිකියුරිටි අතින් ගන්නව
දෙයක්.
එකක් තමයි ජුම්ලා පාවිච්චි කරන්න පුළුවන් නම් ලොකුම දෙයක්.
මේකෙන් පුළුවන් එයාට මේ රූට් එකට උනත් මොන හරි දාන්න නේද?
ඔව් ජූම්ලා වලට ෆයිල් එකක් අප්ලෝඩ් කරලා මොන හරි වෙනසක් කරනවා කියන එක නැතින් ඉතින්.
එයා කියනවා ජූම්ලා සයිටුයි අනිත් සයිටුයි හැම එකටම මේ ප්‍රශ්නේ ඇවිල්ලාලු තියෙනද? එයාගේ හොස්ට් එකේ තියෙන.
ඔව් එයා ගොඩක් වෙලාවට මේවා 77 එහෙම කරලා ඩිරෙක්ටරි 77 කරලා ඒ වගේ පර්මිෂන් හදලා මොන හරි වෙනස් එයාගේ වැඩේ කරගන්න ලේසි වෙන්නේ නැව මොනවා මොන හරි කරලා තියෙනවද දන්නේ. ඔව්. නිවුස් තියෙනවද ටිප්ස්?
අපි අර JS ටෝකින් හොරෙන් උස්සපු පේපර්ස් ගැන කියවද?
නෑනේ.
JS ටෝක වංගිතනේ කට්ටිය පාවිච්චි කරලා තිය අධ්‍යාපන කටයුතු වලදී හො ගොඩක් කලාවට ඒකේ තියෙනවා මේ අපිට ඕනේ රිසර්ච් පේපර්ස් එහෙම. හැබැයි ගන්න නම් සල්ලි දෙන්න ඕනේ. එහෙම නැත්නම් ලංකාව යුනිවර්සිටිස් වලට නම් පර්මිෂන් දීලා තියෙනවා අපිට සල්ලි බලන්න නැත්නම් ඒගොල්ලන් තියෙන රිසර්ච් එහෙම කියවන්න. ඕකේ තිබ්බ රිසර්ච් පේපර්ස් වගේ අවුට් කරලා තියෙනවා. මම මතක නැහැ. තමර රිසර්ච් පේපර්ස් ටික අවුට් කරලා ඔක දැන් පයිරට් බේ එකට දාලා තියෙනවලු ගිගාබයිට් 30 ගාණක් මට මතක විදිහට දැන් කට්ටිය ඩවුන්ලෝඩ් කරන ඔන්න පයිරට් බේ එකේ තියෙන වාසි ටොරන්ට්ස් වල තියෙන වාසි
කාලෙකට මතකද මේ ගිස්මඩෝ එකේ තියෙන පාස්වර්ඩ් ඔක්කොම එක පාරක් මේ අරගෙන තිබ්බා. ඊට පස්සේ ඒක පයිරට් බේ එකට අප්ලෝඩ් කරලා තිබ්බා. ඒගොල්ලෝ කාලෙක මේ
ඔව්
අඩුම තරමෙන් අර MD5 එකක්වත් දාලා තිබ්බේ නැහැ පාස්වර්ඩ් වලට. සෑහෙන ලේසියෙන්ම මේගොල්ලන්ට හොයා ගන්න පුළුවන් වෙලා තිබ්බා. මේ අපේ යාළුවෙක් ඒක ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ මලින්තගේ ගිස්මඩෝ පාස්වර්ඩ් එක හොයාගෙන තිබ්බා. හැබැයි ඉතින් මලින්තට පොඩ්ඩක් හරි අර මොලේ තියෙන නිසා මේ සාමාන්‍ය account වල use කරන පාස්වර්ඩ් එක නෙමෙයි ටිකක් ලේසි පාස්වර්ඩ් එකක් තමයි ඒකට දාලා දෙවිලා තියෙන්නේ.
ඔව් මම නම් සාමාන්‍යයෙන් ඔය හැමතිස්සෙම අපි ඉතින් මේක හැවදාම ඉතින් අර මොන රෙකෝඩ් එකද වගේ කියන ඉතින් අර ලාස්ට් පාස් වගේ එකක් පාවිච්චි කරන්න කියන්නේ ඔය වෙලාවට තමයි නේද? අනික වගේ කොමන් සයිට් වලට ඔයගේ දේවල් දෙන එක ගොඩක් වෙලා අපේ අයිතර හැම සියල්ල දත් පාස්වර්ඩ් නේ තියෙන හැම තැනටම පාස්වර්ඩ් එක ගැහුවාම ඉතින් දුක තමයි.
ආසිරිය අපෙන් පොඩි ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ CRT මොනිටර් එකක් TV එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. කරන් තියෙන අර TV බොක්ස් එකක් ගන්න එකනේ.
ඔව් ඕනම මේ TV box එකක් කියලා කියන්නේ external TV box කියලා දෙනවා. මෙයා මම ඉතින් රුපියල් 3000කට ගන්න පුළුවන්. අරගත්ත VGA card එක, VGA cable එක, ගහව මොන්ටරේ තියෙන speaker දෙයක් ගත්තා. ඕන ගත්තා. ගොඩක් වෙලාවට මේවා speaker එකකුත් එනවා. නැත්තම් හොඳ ටිකක් සද්දයක් ඕන නම් speakers දෙකකුත් එළියෙන් දාගත්තා නම් TV එකම තමයි නේ. ඔව්. අදට bye bye ද සදීපට කියන්න දෙයක් තියෙනවද? ලබන සතියේදී.
අර
පොඩි ප්‍රශ්නයක් තිබ්බ නේද සදීපේ මේ අර සෝලා පැනල් සම්බන්ධයෙන්.
ආව් ඒක හොඳ සබ්ජෙක්ට්
එකක්. ආ ඒක කාලින් කර බැට් කරන්න දෙනවා.
අප්පට කුඩු. ඒක මට බැට් කරන්න දෙන මම ප්‍රශ්න කියවන්න එනවා කාට හරි.
එයාන සෝලා පැනල් මේ 100 වොට් සෝලා පැනල් 20ක් විතර තියනවලු.
ඔව්. මට එකක් දෙන්න බැරිද දන්නේ.
ආව් UV LED ලෑම්ප් වලින් මේ පුළුවන්ද කියලා අහනවා මේ ඉරෙලිය වගේම මේක වැඩ කරන්න හදන්න.
පුළුවන්. හැබැයි ඉතින් UV LED ලෑම්ප් අත්තු කරන්න තියෙන කරන්ට් යන මේක අර මොකද්ද තීරියක් තියනනේ සදීප අර මෝටරින් ඩයිනමෝ එකක් කරකෝ.
ඒක සාදාසල යන්ත්‍රයක් කියලා කියන්නේ කලින්ක. ඒ කියන්නේ ඩයිනමෝ එකේ මෝටරේ කරකවනවා මෝටරින් ඩයිනමෝ එකක් කරකවනවා.
ඔය එක තමයි දැන් මේක අර මෙයා මට අහලා තියෙන විදිහෙන් නම් හිතෙන්නේ يعني ලේසියෙන් මේ පව ගන්න පුළුවන් ක්‍රමයක් හදා ගන්න තමයි try කරන්න කියලා. එහෙම ලේසි ක්‍රම නම් නැහැ පව හදන්න.
දැන් අනික ඔකේ වේස්ටේජ් එක මට මතකදී සෝලා වල වේස්ටේජ්
පැනල් එකකින්
170
වොට් ගන්න නම් يعني විද්‍යුතය හැටියට 100 වොට් පව එකක් ගන්න නම් ආලෝකය දෙන්න වෙනවා වොට් 500 එක විතර.
ඔව්
ඉතින් UV ද මොනවද කියන එක LED වල එච්චර බලපාන්නේ නැහැ. මොකද සෝලා පැනල් ටික හදලා තියෙන්නේ UV වලට
නෙමෙයි,
වලට විශේෂ වෙන්න නෙමෙයි. අපේ විසිබල් ලයිට් ටිකත් එකතුවම තමයි එකතුව
ස්පෙක්ට්‍රම් එක ගොඩක් ලොකුයි.
ඔව් ස්පෙක්ට්‍රම් එකට ඒ මුළු ස්පෙක්ට්‍රම් එකටම තමයි සෝලා පැනල් හදලා තියෙන්නේ. ඒකින්ද මොනව වුණත් කමක් නැහැ.
අනික ඔගේ ಜಾති දෙකකුත් තියෙනවා PV කියලා තියෙනවා. PV තමයි ගොඩක් වෙලාට කොමන් ලාබෙට තියෙන එක, ෆොටෝවෝල්ටෙක් කියන එක. ඒවමයි දන්නේ මට මතක විදියට ඕ ඒ කියන්නේ එෆිෂන්සි එක ඇවිල්ලා 100%ක්ද කොහෙද? 5ක් හරි 10ක්.
ඔව් සාමාන්‍යයෙන් හොඳ ඒවත් 120 30 අතර තමයි වැඩිම ඒ කියන්නේ වැඩිම හොඳ ඒවා තියෙන්නේ. දැන් අපි 120ක එෆිෂන්සි එකක් තියෙනවා කියලා හිතුවත් අපේ මේ වොට් 100 ගන්න වොට් 500ක එලියක් දෙන්න වෙනවා. එහෙම කරොත් නම් ඉතින් මේ විදිහට වැඩ කරන්න පුළුවන් මේ LED ලෑම්ප් දෙක.
හැබැයි මේක මැක්සා මේක පොඩි වැඩක් තියෙනවා. දැන් යාට 100 වොට් 100ක් 20ක් කියලා කියන්නේ 2000 වොට්ස් නේ.
ඔව්.
එතකොට යාට 10000 වොට්ස් විතර LED දැම්මම නම් පුළුවන් නේද?
පුළුවන් ඉතින්. LED පත්තු කරලා මේ
ඔය කතාව ගොහම මේ කතාව අනර්මස් ඉදිරියට කියන්න කවුද පුද්ගලයා කියලා කියන්නේ නැතෝ. අපේ ඔෆිස් එකේ ඉතින් සීනියර් කෙනෙක් අකුරු දෙක තුනක පට්ටමකුත් තියෙන කෙනෙක්. ඉතින් එහෙම නරකකට කියනවාකත් කිසි දෙයක් නැහැ. මෙයා පොඩි කාලේ විදුසර පත්‍රය ගන්නවලු. විදුසර පත්‍රය අරගෙන මෙයාට දවසක් මතක් වුණාලු දැන් මේ මෝටර එක මෙතන මෙයා කියනවා ඉතින් ඒ දවසල ගෙදර TV බැලුවා බැටරියක් charge කරලා ඉතින් මේකට උත්තරයක් හැටියට හැදුවලු. මෝටරයක් කරගලා මෝටරේ ඩයිනමෝ එකක් කරගලා ඩයිනමෝ මෝටරේ කරගලා ඒ විදිහට කරන්න මේක බලලා මම ලිව්වලු විදුසරට ලිපියක්. ලිපියලව සති දෙක තුනකට පස්සේ විද්‍යාර යනවලු මෙහෙම කරන්න බැරි කියලා ලිපියක් සතිවට මතක නෑ ලිපියක් ගියා විද්‍යාර
මට එච්චර මතක නෑ දැන් ඉතින් ගොඩක් කාලනේ
ඔව් ඒකට හැබැයි න්‍යායකුත් තියෙනවා සතිවට මතකදී මොකක්ද න්‍යාය කියලා මට මතක නෑ ඕකට තියෙනවා
ඔකට අපි කියන්නේ නම් අර ශක්ති සංස්තිධි නියමයේ තමයි ඔකින් එන්න ඕනේ ඒ කියන්නේ අපිට ශක්තිය මවන්නවත් විනාශ කරන්නවත් බෑ එකකින් ඉඳලා තව එකකට පරිවර්තනය කරන්න තමයි අපිට පුළුවන් වෙන්නේ
ඔව් තවත් එක සැරයක් මගෙන් එක්කෙනෙක් අහන UPS එක අරගෙන UPS එකේ ලයින් එක ආයි UPS එකට ගහන්න බැරිද කියලා ඒකත් හොඳ තියරයක් ඒවාගේ වෙන ප්‍රශ්න වලට යනවද නැත්නම් තව තියෙනවා ඩීප් සිතරලා ප්‍රශ්න අපිට.
අර PCI parity error කියලා එකක් ගැන හල තිබ්බක් කෙනෙක් මොකක්ද කියලා ඒක ගැන පොඩ්ඩක් කතා කරමු.
ඔව් parity error එකක් කියලා කියන්නේ ඇත්තටම PCI bus එකේ මොකක් හරි වෙන data එකක error check කරාම error එක fail වෙලා කියන එක තමයි ඇත්තටම කියන්නේ. ඒකට ගොඩක් හේතු වෙන්න පුළුවන් මේ කවුරු හරි මේ PCI clock එක. ඒ කියන්නේ සාමාන්‍ය 33.3 දකෝද PCI bus එකේ speed එක තියෙන ඕක අර overclock කරන කට්ටිය ඔය හැට මෙට කරනවනේ. ඒ වගේ දෙල්ටෝ පාගල් එකක් කරොත් එහෙම ඔක අවුල් වෙන්න පුළුවන්. හොඳම දේ තමයි ඉස්සෙල්ලම BIOS එක රීසෙට් කරලා බලන්න. BIOS එක කියන්නේ ඩිෆෝල්ට් ලෝඩ් කරලා බලන්න මොන හරි ඔක ඕවර්ක්ලොකින් අරව මෙයින් වර පර්ෆෝමන්ස් එන්හැන්සි මොන හරි try කරන්න බැලුවා නම් නැත්තම් මොකක් හරි PCI bus එකේ අවුලක් හරි එක්කෝ devices අවුලක් හරි. ඉතින් ඒව තමයි පොඩ්ඩක් බලන්න වෙන්නේ. ඉතින් ඒ අරින්න චෙක් කරන්න පුළුවන්. ඉතින් මොන හරි ගහලා තියෙන කාඩ් එකක් අවුල් වුණත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම දන්න විදියට නම් මේ PCI bus එකේ parity check කරන්නේ නැහැ ගොඩක් BIOS වල default වලින්. ඒක පොඩ්ඩක්
සමහර වෙලාවෙ මම හිතන්නේ enable කරන්න disable කරන්න පුළුවන් BIOS වලින් ඒ PCI parity check කරනවද නැද්ද කියලා.
ඔව්.
අතන parity කියන්නේ කාලින්ග සරල check එකක්. ඒ අපේ data bus එකේ එකේව කීයක් තියෙනවද කියන එක තමයි අතරම ගණන් කරන්නේ. එකේව ඔත් ගණක් තියෙනවද රට් ගණක් තියෙනවද කියන එක තමයි පැරිටි.
ඒකේ පළ ඒකේ බිඳුව දෙකද කියලා එකක් අන්තිමට එවනවා.
ඔව් පැරිටි බිට් එකක් කියලා අපහු එකක් එවනවා. ඩේටා බස් එකේ රටේ ගණක් තියෙනවා නම් එකේකේව අපි පැරිටි එකත් එක කරලා එවනවා. දැන් ඒ අපි එවන තැනදී එහෙම එවුවා එවලා ඊට පස්සේ හම්බ වෙන තැනදී ආපහු සරයක් කී ටිකම චෙක් කරාම ඒ විදිහට තියෙනවා නම් අපි error එකක් නැතුව හම්බුණා කියලා ගණන් ගන්නවා.
ඔව්. තව ප්‍රශ්නයකට යනවාද අද නවත්තමු දේන. වෙලාව කීයද? අපි පැයකට ආසන්න ප්‍රමාණයක් අද ඇද්දනේ. ඩීප් සෙල්ට් නිවුස් එහෙම තියෙනවද තව ඉතුරු වෙලා?
නෑ නෑ නෑ.
එහෙනම් අදට නවත්තමු නේ තිලන පැයකමාරක් ඉතර කරා. එහෙනම් ඩීප් සදීප බොමිසෝති සදීපගේ ප්‍රශ්න පත්‍රය අපි හෙඩ් ලබන සතිය හම්බ වෙමු නේද එහෙනම්. ඉතුරු ක්ලාස් එක. එහෙනම් හැමෝටම සුභ සතියක්. සුභ රාත්‍රිය.
සුභ රාත්‍රිය.